අපි මෙත්ත සූත්‍රය කරන්නේ එක් කලක භාගතුන් වහන්සේ කෝලිය දනව්වේ අලිද්ද වසන නම් කෝලියන්ගේ නියංගම ගම්හි වැඩවසන සේක. එකල්ලි බොහෝ භික්ෂු පෙරවරු හැඳි පෙරව පාසිවරු ගෙන අලිද්ද වසන නියංගමට පිඩු පිණිස වැයසිය. ඉක්බිතේ භික්ෂූන්ට මේ සිත විය. අලිද්ද වසනේ පිඩු පිණිස හැසිරෙන්නට තවම කල් වැඩිය. අපි අන්තුට පිරුවැජ්ජන්ගේ අරම වෙත එළඹෙන්නේ නම් මැනවි. එකල්ලි ඒ භික්ෂුව අන්තුට පිරුවැජ්ජන්ගේ අරම වෙත එළඹිය. එළඹේ අන්තුට පිරුවැජ්ජන් සමග සතුටු වූ. සතුට විය යුතු සේ කතිරු කතා නිමකට එකත්පසව වුණ ඒ භික්ෂුවන්ට ඒ අන්තුට පිරුවැජ්ජෝ මෙසේ කියේ. පැවැත්නි මහණ ගොවිම සව්වන්ට මෙසේ දහම් දෙසයි. මහණෙනි ඒ තෙපි සිත කෙලසන නුවණ දුබල කරන පංච නීවරණ පහකොට මෙත්තා සාගත සිතින් එක් දිසක් පතුරවා වෙසව. ඒ වගේම දෙවෙනි දිසාව, තුන්වෙනි දිසාව, හතරවෙනි දිසාව, උඩ යට සීලු තැන්නි සර්වත්තමායෙන් සියල්ලෙන් යුත් ලොව විපුල වූ මහත් බවට පැමිණි නොපමනු වෙර නැති දොම්නස් රහිත මෙත්තා සාගත සිතින් පතුරවා වාසය කරන්න. මේ විදිහට කරුණා සාගත සිතින් හැම දිසාවලටම පතුරවල වාසය කරන්න කියන. ඊළඟට මුදිතා සාගත සිතින් හැම දිසාවටම පතුරවල වාසය කරන්න කියලා. මැදිහත් භවෙන්, ඒ කියන්නේ උපේක්ඛාවෙන් ඒ දිසාවලට පතුරුල වාසය කරන. හැවැත්නි අපිදු සව්වන්ට මෙසේ දාම් දෙසමු. හැවැත්ති ඒව තෙපි සිත කෙලසන නුවණ දුබල කරන පංච නීවරණයන් පහකොට ඒ මෙත්තා සාගත සිතින් දිසාවල් පතුරුව වාසය කරා. ඒ වගේම මුදිතා, කරුණා, මුදිතා, උපේක්ඛා වේදිත කරන්නයි කියලා. එතකොට මේ අපේ මේ ධර්ම දේශනාවක් තියෙනවද? ඒ තථාගතයන් වහන්සේගේ යම්කිසි ධර්ම දේශනාවක් තියෙනවද? මේ දෙකේ වෙනස මොකද්ද? පැනවිලා විශේෂයකින් කියලා කියනවා. අධික ප්‍රයෝගකේම නානත්වයකින් එපාරේ භික්ෂුන් වහන්සේලා ඒ අන්තර පරිභාජකයන්ගේ වාසිතය පිළිගත්තේත් නැහැ, පිළිකුල් කරෙත් නැහැ, ප්‍රතික්ෂේප කරෙත් නැතුව තථාගතයන් වහන්සේ ඉස්සරහා පිට ගිහිල්ලා මේක අහලා දැනගන්නවා කියලා කල්පනා කළා. කල්පනා කළා තථාගතයන් වහන්සේලා ගිහිල්ලා ඒ බුදුහාමුදුරන්ට මේ විචරයේ සම්පූර්ණයෙන් කියලා තථාගතයන් වහන්සේකින් මේ දැනගන්නවා කියලා හිතලා අපි නිකට ආවා කියලා කිව්වා. පර තථාගතයන් වහන්සේ කියනවා මහණෙනි බිමුදු වාද ඇති අන්දට පිරුවැජ්ජන්ට මෙසේ කිය යුතු වන්නා. හැවත්නි කෙසේ වඩන ලද මෙත්තා චේතෝ විමුක්තිය කිනම් ගති ඇත්ති, කුමක් උතුම් කොට ඇත්තේ, කිනම් අනුසස් කොට ඇත්ති, කුමක් කෙලවරකට ඇත්ති වේද? මේ විදිහට මහණෝ කරුණා චේතෝ විමුක්තිය ඒ කිනම් ගති ඇත්ති, කුමක් උතුම් කොට ඇත්ති, කුමක් අනුසස් කොට ඇත්ති, කුමක් කෙලවර ඇත්ති කියලා. ඒ කියන්නේ මෙතන පෙන්නනවා මේ වචන කීපයක් කිම් පරම කිමක් උතුම් කොටගෙන කිම් පලා ඒ කිනම් අනුසස් කොට ඒ කියන්නේ ෆෘට්ස් මොකද්ද කියන එක ඵලය. ඊළඟට මෙතන ඩෙස්ටිනේෂන් එක තමයි කිම් ගතිකා හොතේ. එතකොට මෙතන මේ අහන්නේ මොකද්ද මේ සප්ත බොජ්ජංගය. ඒ කියන්නේ මේකට තව කාරණයක් එක්කව කරලා කළොත් මොකද වෙන්නේ කියන එකයි මේ බුදුහාමුදුරුව අහන්නේ කියන්නේ. එතකොට මේ සප්ත බොජ්ජංගයත් එක්ක වැඩුවොත්ින් මොකද වෙන්නේ කියන එකයි. ඒක සප්ත බොජ්ජංගය කියන එක තථාගතයන් වහන්සේට පෙර පවතිනා වූ දෙයක් නෙමෙයි. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ තමයි මේ සප්තබොජ්ජංගය කියන එක පෙන්නලා දෙන්නේ. ඉතින් එතකොට එහෙම ඇහුවොතින් මේ විදිහට මේ බුද්ධතාවෙන් මෙන්න මේ කිනම් අනුසස් ඇති, ඒ වගේම උපේක්ඛාවෙන් මෙන්න මේ විදිහට කළොතින් මොකද වෙන්නේ? එතකොට ඒ අයට ඒ සපයා කියන්න නොහැකි වෙනවලු අනිත් අයට. මතු දුකටත් පැමිණිනා. හේ කවර හේඳ මහණනි අවිසය කරුණේ ලා යම්සේ එමිනි. කවුරු හරි කෙනෙක් දන්නේ නැත්නම් ඒ දන්නේ නැති පුද්ගලයාගෙන් ඒ ගැන ඇහුවට ඒ සබ්ජෙක්ට් එක ගැන යාට කියන්න බෑනේ. අන්න ඒ වගේ කියලා පෙන්නනවා. ඉතින් පෙන්නනවා මේ තථාගතයන් වහන්සේ හැර, තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැර, එහෙම නැත්නම් මේකෙන් අහලා කියන්නේ කොහැර මේ පැනවිසදී මෙලා සිත් ගන්නේ නම් දෙවියන් සහිත, මරුන් සහිත, බමුන් සහිත, මහාන බමුණන් සහිත, මිනිසුන් සහිත ප්‍රජා වේද? එවන්දුක මම නොදකිමි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. එතකොට ඊට පස්සේ මේක පෙන්නනවා ඔය තුන්වෙනි පිටේ තියෙනවා මහණෙනි කෙසේ වඩන ලද මෙත්තා චේතෝ විමුක්තිය කිනම් ගති ඇත්ති, කුමක් උතුම් කොට ඇත්ති, කිනම් මනසස් කොට ඇත්ති, කුමක් කෙලවර කොට ඇත්ති වේ? මහණෙනි මේ මහණ විවේක නිසිත, විරාග නිසිත, නිරෝධ නිසිත, ඕසග්ග පරිණාමී කොට මෙත්තා සහගත සිතින් සති සම්බොජ්ජංගේ වඩනවා. ඒ වගේම ධම්ම විජය සම්බොජ්ජංගේ, ඒ වගේම උපේක්ඛා සම්බොජ්ජංගේ වඩනවා කියලා. ඉතින් මෙතන පෙන්නනවා වචන කීපයක් විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඕසග්ග පරිණාමයෙන් කියලා. ඒක විවේක නිසිතං කියලා කිව්වහම අපිට විවේකී කියන එක තියෙන්න ඕනේ. දැන් අපි දන්නවා විවිච්ඡේව කාමේ අකුසලේ ධම්මේ කියලා කියන්නේ එතන විවේකයෙන් උපන් ප්‍රීතිය කියන එකයි අපි එතන බලන්නේ. විවේකයක් නැත්නම් අපිට පේනවා මේ මොකක්වත් අපිට කරගන්න වෙලාවක් නැහැ. බණක් ටිකක් අහන්න වෙලාවක් නැහැ. භාවනාවක් කරන්න වෙලාවක් නැහැ. කිසිම දෙයක් කරන්න නැහැ. ඒක විවේකී කියන එක අන්තිම අවශ්‍යයි අපිට. විරාගය කියන එක තියෙන්න ඕනේ. මම භාවනාව කරන්න වාඩි වෙලා මට ඒ පාර කල්පනා වෙනවා නම් ටිකක් රස්සාවක් කරලා සල්ලි ටිකක් හොයාගන්න හරි ඒ වගේ දිනනවා නම් ඉතින් ඒ පැත්තේ රාගය කාමසිතු වලට යනවා නම් ඉතින් විරාගය එන්නේ. ඊළඟට ඉතින් නිරෝධය මේක නතර වීම කියන එක සම්බන්ධයෙන් එයාට තියෙන්න ඕනි අදහස. ඊළඟට වෝසග්ග පරිණාමයෙන් කියලා කිව්වහම ඒකේ පෙන්වන්නේ ඔය විපරිණත භාවයෙන් කියන එකෙන් ඉවත් වෙන්න. දැන් අපි දන්නවා විපරිණත භාවයට අපි යටත් වෙලා ඉන්නේ. අර ජාති ඉඳන් ජරාවට යනවා කියන එකට අපි යටත් වෙලා ඉන්නේ. ඒක අපිට අයිති. උරුම කරගෙන ඉන්නේ අන්න එකකින් ගොඩ එන්න ඕන. ගොඩීම සඳහා තමයි වෝසග්ග පරිණාමය කියලා කියන්නේ. එතකොට මේ උපේක්ඛා සම්පොද්දංගයේ සති සම්පොද්දංගයේ ඉඳන් මේක දක්වා වඩනවා. මෙහෙම වැඩුවාම හිතින් ඉදින් හෙතෙමේ ඊට අරමුණේ අනිත් හැඟින් ඇතුව වෙසෙන්නේ මේ කැමති වෙයි නම් එහිලා අනිත් හැඟුවම ඇතුව වෙසෙනවා. ඉතින් අනිත් අරමුණේ ඊට හැඟුවම ඇතුව වෙසෙන්නේ කියලා කැමති වෙනවා නම් ඒලා ඊටු හැඟීම් හැතු වෙසනවා කියලා. ඊටු ආරමුණෙත් අනිටු ආරමුණෙත් ඊටු හැඟීම් හැතු වෙසෙන්නේ කියලා කැමති වෙනවා නම් ඒලා ඊටු හැඟීම් හැතු වෙසෙනවා. ඊළඟට ඊටි ආරමුණෙත් අනිටු ආරමුණෙත් අනිටු හැඟීම් හැතු වෙසෙනවා කියලා කැමති වෙනවා නම් ඒලා අනිටු හැඟීම් හැතු වෙසෙනවා. ඊටු ආරමුණත් අනිටු ආරමුණත් දෙක දුරකට උපේක්ෂා ඇතිව සිහිය ඇතිව මනා දැනීම ඇතිව වෙසෙන්නේ මේ කැමති වෙනවා නම් ඒලා උපේක්ෂා ඇතිව සිහිය ඇතිව මනා දැනීම ඇතිව වෙසෙනවා. සුභ කියන මොක්ෂයට හෝ කැමින වෙසෙයි. මහානේ ලෞකික ප්‍රඥා ඇති මතු විමුක්තිය අවබෝධ නොකරන මහානාට මෙත්තා චේතෝ විමුක්තිය සුභයේ කෙලවර කොට ඇසියයි කියලා කියනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මේ අසුභය කියන එක යා ලාභයක් වශයෙන් ගන්නෙ නැහැ. ඒ කියන්නේ මේ දෙතිස් ගුණෝපේ නිසා අස්මිතියක් අපිට පවතින්නේ නැත්තම් මේක නිසා මේක හොඳයි කියලාගෙන අස්මිතියක් එන්නේ නැත්තම් ඒක නිසා අපිට සුභයි කියන එක තියෙනවා. ওই දෙතිස් ගුණෝපේ කොතනක් හරි අපි අල්ලගත්තා නම් මේක හොඳයි කියලා එතන ඒක නිසා ඒක නිසා ඉන්නවයි කියන අර්ථය සමානට තියෙනවා. ඉතින් අර රවුම් වශයෙන් ගත්තාම ඒ පස්වෙනි රවුම කියන එක නොවෙන්න ඕනේ. ඒ කියන්නේ අත්තා කියලා ගන්න එක නොවෙන්න ඕනේ. ඒ කියන්නේ හතරෙන් අවසාන. ඉතින් මෙතන නිතරම හිතන්න ඕනේ මේ අපි කැරකෙන රෝදයක්, කැරකෙන රෝදයක නතර වීම වශයෙන් බලුවා නම් ඉතින් ඒක පැහැදිලි වෙනවා. ඉතින් මෙතන පෙන්නනවා මේ අපටිකූලේ පටික්කූල සංඥා කියලා එතන කාරණා පහක් පෙන්නනවා. අපටිකූලේ පටික්කුල සංඥා කියන එක. දැන් අපටිකූලයි කියලා කිව්වහම ඔය කය කියන එක සාමාන්‍ය පුද්ගලයෙකුට අපටිකූලයි. එයාට ඒක ඉෂ්ඨ හැඟීම තමයි තියෙන්නේ, එයා කැමති. එතකොට සරියුත් රහතන් වහන්සේ ඒක පටික්කුලයි කියලා ගන්නවා. දැන් ආහාරේ පටික්කුලතාවස තියෙන්නේ. අන්න ඒ වාගේ මේක අනිටු හැඟීමක් තියනව දෙයක් හැටියට ගන්නවා. එතකොට අපටිකූලේ පටික්කුල සංඥා. ඊළඟට පටික්කුලේ අපටිකූල සංඥා කියලා කියනවා. දැන් පටික්කුලයි කියවම ආහාරේ පටික්කුලතා සංඥාව අපි දන්නවනේ. ඒක නැත්තම් තමයි මතක් වෙනවා මොකද්ද කියලා. ඒතර මලසිරුර කියන එක සාමාන්‍ය වැසියන්ට පටික්කුලයි. කැමති දෙයක් නෙමෙයි. අපි දන්නවා ලංකාවේ මිනිස්සු වැරට යනකොට මලසිරුරක් එහෙම දැක්කනම් උදේට ශාහවදනම් මලසිරුරක් දැක්ක අද දවසම ඉවරයි කියන කට්ටිය ඉන්නවා. මේක නොදෙවිය යුතු දෙයක් කියලා. එතකොට මලසිරුර සාමාන්‍ය වැසියන්ට පටික්කුලයි. සරුත්ථමඳුරන්ට ඒක අපටික්කුලයි. සරුත්ථමඳුර කල්පනා කරනවා මලසිරුර මේක නිසා අට්ටික සංඥා මේක නිසා අර මේ ධානයන්ට යන්න පුළුවන්කම තියෙනවා ඒක භාවිතා කරනවා. එතකොට අපිත් ඉස්සර ඉතින් මලසිරුරක් අසුචි ගොඩක් එක දකින්න කැමති නැහැ. දැන් නම් ඉතින් හොඳයි ඒක දැක්කයින් පස්සේ පුළුවන්කම තියෙනවා මේ අනිත් පැත්තට භාවනාවට අරමුණක් හැටියට ගන්න. බලන්න අර ඒක පුරුදු වෙලා තියෙන හැටි නේද. ඊළඟට ආයෙත් පෙන්නනවා අපටිකෝලේච පටික්කෝලේච පටික්කුල සංඥා කියලා කියනවා. ඒ කියන්නේ කාන්තා රූපය කියන එක සුඛ සංඥාවක් තියෙන පුද්ගලයාට අපටිකූලයි. එයා ඒකට කැමති. එතකොට ඒක ඊට අරමුණක් වෙලා තියෙනවා. මලසිරුර කියන එක සාමාන්‍ය පුද්ගලයාට පටික්කුලයි. එයා කැමති නැහැ. අනිටු අරමුණක් වෙලා තියෙනවා. සරිත්තාමඳුර මේ දෙකම පටික්කුලයි කියලා ගන්නවා. අනිටු අරමුණ කියන එක කාන්තා රූපයත් ඒක දෙතිස් ගුණපයක් අසූචි ගොඩක් කියන එක ගත්තා. එතනින් ඉවත් වීම කියන එක තියෙනවා. එතන මලසිරුර කියන එකදී මලසිරුර කියන එක භාවිතා කරනවා. ඒකෙන් දෙකම පටික්කුලයි කියලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට පටික්කුලේච අපටික්කුලේච අපටික්කුල සංඥා කියලා කියනවා. එතකොට පටික්කුලයි කියලා කිව්වහම දැන් පරුසාවාචී කියන එක ඒ අහන පුද්ගලයා ඒකට අහන්න කැමති නැහැ. පටික්කුල. හැබැයි කියන පුද්ගලයා ඔකට කැමති. ඒක නිසා නේ ආ බරස වචනේ කියන්නේ. පවසන පුද්ගලයාට ඒක අපටික්කුල. ඒතකොට සරුත් හාමුදුරුව මේ දෙක විමසනලා බලනවා නුවණින්. අර්ථය විමසලා බලලා මේක ඊට අරමුණක් වශයෙන් සම්මා දිට්ඨිය කියන එක පවත්තමු. එයා දන්නවා මේ සරුත් හාමුදුරුව දන්නවා මේ මිච්ඡා දිට්ඨිය නිසා තමයි මේ මිනිස්සු පරස වචන එහෙම කියන්නේ. එතකොට ඒකට විරුද්ධව මේ සම්මා දිට්ඨිය කියන එකට යනවා. සම්මා දිට්ඨිය කියන එක ඒක පවත්තන. එතකොට එතනදී අපටි කුල සංඥාව කියන එක තියෙනවා. එතකොට මේ පස්වෙනි කාරණේ පෙන්නනවා ඔය දෙකම අපටි කුලේච පටික්කුලේච උපෙක්කතෝ විහාරං සතෝ සම්පජානෝ කියලා. පටික්කුලයි අපටිකුලයි කියන දෙකම අයින් කළා. ඒ දෙකම මගේ නෙමෙයි කියලා ඒ සම්පජානකාරීත්වයෙන් උපේක්ඛාවෙන් ඉන්නවා. ඒ කියන්නේ කාන්තා රූපය කියන එක සුඛ සංඥා ඇතයට අපටිකුලයි මනසිරුර පටික්කුලයි මේ දෙකම පහ කළා. මේක මගේ නෙමෙයි කියලා මම නෙමෙයි කියලා තමා නොවේ කියලා උපේක්ඛාවෙන් අප්‍රමාණයට ගිහිල්ලා ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට මේක තමයි මේ පළවෙනියට පෙන්නන්නේ මෙත්තාව කියන එක ඔය විදිහට බොජ්ජංගයේ සමග භාවිතා කරනවා නම් යාට කැමති පරිදි අසුචි ගොඩක් හොඳයි කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට මේ භාවිතා කරන්න පුළුවන්. අනිත් පැත්තට කාන්තාවක් අනිත් පැත්තට ගන්න පුළුවන්. ඒ විදිහට ඒ තමන්ට කැමති විදිහට. ඒ කියන්නේ සංඥාවකින් ෆ්‍රී නේද? ෆ්‍රීඩම් එකක් තියෙනවා. තමන්ගේ ෆ්‍රීඩම් එක ඇතුළත තමන්ට ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට මෙතෙන්දී පෙන්නනවා මේ විදිහට මේ පුද්ගලයා සුභ කියන විමුක්තියට යනවා. එක්කෝ මේ අරිහත්ත්වය අවබෝධ කරගන්නවා. එහෙම කරන්නේ නැත්නම් ඉතින් සුභ කියන විමුක්තියට ගිහිල්ලා යා ඉන්නවා කියන එක තියෙනවා. ඊළඟට ආයෙත් පෙන්නනවා මේ කරුණා චේතෝ විමුක්තිය. අර විදිහටම පෙන්නනවා මේ විවේක සහිත, විරාග සහිත, නිරෝධ සහිත, ඕසක්ක පරිණාමී සහිත ඒ සති සම්බොජ්ජංගය යනු ඔය විදිහට වඩනවා. උපේක්ඛා සම්බොජ්ජංගය සහිත බොජ්ජංග හතත් එක්ක කරුණා චේතෝ විමුක්තිය පවත්තන. මේ විදිහට පැවැත්වුවාම අර ඊටි අරමුණයි අනිටු අරමුණයි ඒ කැමති විදිහට ඒක ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට මෙතෙන්දි වෙන්නනවා උපේක්ෂා ඇතුව සීය ඇතුව මනා දෙනවා ඇතුව එසෙනවා. සර්ව ප්‍රකාරයෙන් රූප සංඥාවන් කියන ඒවා ඉක්මවල පටික සංඥාවේ අස්තංගමේ නානත් සංඥාමෙන් නොකිරීම. ආකාසෝ අනන්තෝ කියලා ආකාස සංඥායතට පැමිණෙනවා. එතන පෙන්නනවා රූප සංඥා සමතික්කම. රූප සංඥාව කියන එක ඉක්මවනවා. පටික සංඥාව ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි යම් කිසි ආකාරයකට ගැටෙනවා නම් එතන අපිට තියෙන්නේ පටිකයක් කියන එක තියෙනවා. එතකොට ඒකේ පටික සංඥාවේ කියන එකෙන් ඒකේ අස්තංගමයක් තමයි තියෙන්නේ. මොකද අපේ කවදාරි අපි නාබිඩන්දති නාබිවති නජෝසායතිත්‍ති කියලා අරගෙන ඒකේ නිරෝධය වෙනවා නම් අර අපිට කොච්චරුණත් ඇහැ කන නාසය දිව ශරීරය වේ ස්පර්ශය කියන එක තියෙනවා. ඊළඟ නානත් සංඥා අමනිසකාරා එක එක සංඥාව මෙනෙහි කරන්නේ නැතුව ආකාශෝ අනන්තෝ කියලා ආකාශ සංඥායතනට යන්නේ. එතකොට මෙන්න මේ විදිහට පෙන්නනවා මානින් ලෞකික ප්‍රඥා ඇති මතු විමුක්ති ආවෝද නොකරන මහානාට කරුණා චේතෝ විමුක්ති ආකාශ සංඥායතනේ පරම කොට ඇත්තියි කියනවා. මේකෙන් ආකාශ සංඥායතනට ගිහිල්ලා එයා වාසය කරනවා කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාව වෙනකොට මේ පුද්ගලයා මේ දුක්ඛය කියන එක ලාභයක් වශයෙන් ගන්නෙ නෑ. කවුරු හරි කෙනෙක් ඒක ලාභයක් අරගෙන තිනවන නම් ඒ ගත් එක්කෙනා පුද්ගලයා ගැන ඊර්ෂ්‍යාවක් නැහැ. දුක්ඛය ගැන ලාභයක් හැටියට ගන්න නැහැයි කියලා කියන්නේ අර මම කිව්වේ අර කෙනෙක් ප්‍රඥාවකට දානෝ දෙන්නෙක් දානෝ එක කෙනෙකුට හම්බ වෙනවා. අනිත් එක්කෙනා ඊර්ෂ්‍යා කරනෝනේ අරයට හම්බුණා කියලා. ඉතින් මේ ප්‍රොමෝෂන් එක. ඉතින් අන්නේ අවස්ථාවේදී පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. අර මනුස්සයාට ඇත්තම කියනවනේ ලාභයක් නෙමෙයි උනේ අලාභයක්. මේ පුද්ගලයා හවස 7 වෙන 5 වෙනකොට වෙනදා ගෙදර යනවා. දැන් මේ මිනිස්සයා රෑ 7 වෙනකන් උතන වැඩ කරගෙන ඉන්නවා. මේ මිනිස්සයා කල්පනා කරන්නේ අනේ මිනිස්සයාට දුකක් තමයි ඇති වෙලා තියෙන්නේ. එයාගේ ඇති වුණා දුක්ඛයට මෙයා ඊර්ෂ්‍යා කරන්න ඕනේ නැහැ. අරයට සැපක් ඇති වුණා කියලා ඊර්ෂ්‍යා කරන්නේ. දැන් මෙයාට ෆ්‍රීඩම් එක තියෙනවා. අර තරම් වැඩ කරන්න ඕනේ නැති කියන එක. එතකොට මේකේ යන්න මිනිස්සු කියනවා නිතරම ඔෆිස් වල ඉතින් අර අය මේ පෙළඹීම් කරනවා මේ. කොහොම ඉන්න එපා. මේ ඊළඟ ප්‍රොමෝෂන් එකට යන්න. ඒක හොඳයි. ගියාට පස්සේ මොකද එයාට හොඳට වැඩ දෙනවා ඇති වෙන්නේ. පඩිය වැඩි, වැඩත් වැඩි. ඉතින් මොකද වෙන්නේ? අර මනුස්සයා ඒක නිසා ඒක දුක් විඳින්න ඕනේ. එතකොට මෙන්න මේ අර්ථයයි තියෙන්නේ. එතකොට අර මනුස්සයාට උනා කියලා තමන් ඊර්ෂ්‍යාවක් නැත්තම් මොකටද කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ? මොකද එයා මනුස්සයාට දුකක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් දුක්ඛයට මොකටද ඊර්ෂ්‍යා කරන්නේ? නේද? එතකොට මෙන්න මේ අවස්ථාවේදී අර 6 වෙනි රවුම, රවුම් 6ක් ගිහිල්ලා ඒ තුන්වෙනි ස්ටෙප් එක ඉතින් දන්න අයට භාවිතා කරන්න පුළුවන්. අර ප්‍රේමය කියන එක කියනවා කැති වෙනවා කියන්නේ ඒක සුඛේ ලාභයක් කියලා කියන්නේ නැහැ කියන එකයි පෙන්නන්නේ. එතකොට ඊළඟට ආයෙත් පෙන්නනවා මාන්නේ කෙසේ වඩන ලද මුදිතා චේතුන්තිය කිනම් ගති ඇත්ති කුමක් උතුම් කොට ඇත්ති කිනම් මනුසස් කොට ඇත්ති කුමක් කෙලවරකට ඇත්ති වේද මහණෙනි මේ මා මේ මාන විවේක නිසිතෝ විරාග නිසිතෝ නිරෝධ නිසිතෝ ඕසක් පරණාමී සහිතෝ මුදිතා සහගත සති සම්බොජ්ජංගේ වඩන මුදිතා සහගත උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන බොජ්ජංගහත වඩන එහෙම වැඩුණාම අර ඉෂ්ඨාරමුණේ අනිටු හැඟීම් ඇතුව අනිටු අරමුණේ ඉටු හැඟීම් ඇතුව ඉන්න පුළුවන් පටික්කෝලේ අපිටිකෝල සාන්නේ අපිටිකෝලේ පටික්කෝල සාන්නේ ඔය විදිහට දෙකම අයින් කළා උපේක්ඛාවෙන් ඉන්න පුළුවන් කියලා පෙන්නනවා. එතකොට මෙන්න මේ විදිහට සර්ව ප්‍රකාරයෙන් ආකාසඤ්ඤායතනෙ ඉක්මවලා විඥානීය අනන්තයි කියලා විඥානීය අනන්තයි කියන තැනට පැමිණලා ඉන්නවා. මහණෙනි ලෞකික ප්‍රඥා ඇති මතු විමුක්තිය අවබෝධ නොකරන මහානාට මුදිතා චේතෝ විමුක්තිය විඥානං ඡායතනෙ පරම කොට ඇතියයි කියලා කියනවා. විඥානං ඡායතනෙ පරම කොට ඉන්නවා කියනවා. ඉතින් මෙන්න මේ අවස්ථාව වෙනකොට ඔය තමා වෙමි කියන දෘෂ්ටිය ලාභයක් කියලා ගන්නින්න. අර ඉස්සෙල්ලා සුභය කියන කතාව අසුභේ නිලාභයක් කියලා අරගෙන මේ ප්‍රශ්නිය ඇතුළුනේ. එතකොට ඒක අතහැරලා තමයි සුභේ වුනේ. එතකොට මේ අවස්ථාව වෙනකොට මේ පුද්ගලයා කියන්නේ නැහැ මේ තමා වෙමි කියන දෘෂ්ටිය ලාභයක් කියලා ගන්නින්න. මෙන්න එහෙම නැත්නම් රවුම් වශයෙන් ගන්නවා නම් ඔය හත්වෙනි රවුමේදී අපි දන්නවා පළවෙනි ස්ටෙප් එකේ තියෙන්නේ අපි චේතනාවට අගය දෙනවා මේ ධම්මමච්චරිය නිසා. එතකොට මේ ධම්මමච්චරිය නිසා මේ චේතනා අගය මෙයා දෙන්නේ නැහැ. දුන්නා නම් මොකද වෙන්නේ? චේතනාවට ගියා චේතනාවෙන් අර අත්තා කියලා ඒක හැදෙනවා. එතකොට මෙන්න මේක තේරුම් අරගෙන තමයි ධිට්ඨිය ලාභයක් කියලා ගන්නෙ නැහැ. මාන්නේ කෙසේ වඩන ලද උපේක්ඛා චේතෝ විමුක්තේ කිනම් ගති ඇති කුමක් උතුම් කොට ඇත්තේ කිනම් මනසස් කොට ඇත්ති වේද කියලා ප්‍රශ්න කළා. තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ කවුරු හරි කෙනෙක් උපේක්ඛා වඩනවා නම් උපේක්ඛා සහගතෝ සති සම්පොජ්ජංගේ වඩනවා නම් උපේක්ඛා සහගතෝ උපේක්ඛා සම්පොජ්ජංගේ වඩනවා නම් විවේකේ විරාගේ නිරෝධේ සහිතෝ. එතකොට ඒ පුද්ගලයා ඒ ඊටු අරමුණේ අනිටු හැඟින් ඇතු රැසෙන්න කැමති වෙනවා නම් ඒලා ඒ විදිහට වාසය කරන්න පුළුවන්. ඒ පටික්කුලිය අපටිකුල සංඥා අපටිකුලිය පටික්කුල සංඥා ආදී වශයෙන් ඉන්න පුළුවන්. එතකොට මේ පුද්ගලයා උපේක්ඛාවට ගිහිල්ලා සර්ව ප්‍රකාරයෙන් විඥානං ඡායතනෙ කියන එක ඉක්මවලා කිසිවක් නැතයි කියලා ආකින්චඤ්ඤායතනට වෙන වාසය කරනවා. මහණෙන් ලෞකික ප්‍රඥා ඇති මතු විමුක්තිය අවබෝධ නොකරම මහණාට උපේක්ෂා විමුක්තිය ආකින්චඤ්ඤායතනෙ පරම කොට ඇත්තියි කියනවා. එක්ක මේ පුද්ගලයා අරියත්වයටපත් වෙනවා. එහෙම නැති වුණා නම් මේ පුද්ගලයා උපේක්ෂා විමුක්තිය මේ ආකින්චඤ්ඤායතනෙට ගිහිල්ලා ඉන්නවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී ඔය සංස්කාරයන් කියන ඒවා ලාභයක් වශයෙන් මෙයා ගන්නෙ නැහැ කියන එක තියෙනවා. ඉතින්දී ඔය ධර්මීය කල්පනා කරපු අයට පේනවා ඔය අවිද්‍යා ආශ්‍රය ඉඳන් කාමාශ්‍රව වලට යෑමට මෙයා ඉඩ දෙන්නේ නැහැ. මොකද අපි දන්නවා එතන අවිද්‍යා ආශ්‍රය ඉඳන් කාමාශ්‍රවයට යන්න ඔය සැකයේ මගියක් එකක් එහෙම ගහනවා. එතකොට අන්නේ යන්න ඉඩ දෙන්නේ නැtei කියන එක තියෙනවා. මේ පැත්තට කාමාශ්‍රය පැත්තට යන්නේ නැහැ. ඉතින් හැබැයි ඒ කියන්නේ අර කුකුච්චය නිසා යම්කිසි මාන කොටසක් වෙනවද? ඒ කියන්නේ ඔය රවුම වෙනකොට අටවෙනි රවුමේ කතාවේදී අපි දන්නවා ඒ කුකුච්චය නිසා අපි පල්ලෙහාට බැහැීමක් කියන එක තියෙනවා. පරාමාසයෙන් පහළට එනවා. ඒ වගේම සංස්කාර ඒ වලට මාන අගයන් වෙලා ඇති වෙලා තියෙනවා. ඒකට සංස්කාර ලාභයක් කියලා අපි ගන්නෙ නැත්තම් අන්න එතෙන්දී ඒ පුද්ගලයා පහ කරන කුකුච්චය වෙන නිසා මානාගේ. හැබැයි මේ පුද්ගලයා අර අවිද්‍යාව නිසා ඇතිවෙන්නා වූ මානාගේ අර ඉදන් සත්‍යය අර අවිද්‍යාවෙන් ඉදන් සත්‍යය පල්ලෙහාට බහිනවා කියන එක එයාගේ තියෙනවා මේ පාරේ. හැබැයි මං අත පැත්තට යන්නේ කතාවු නැහැ කියන එකයි ඔකේ තියෙන්නේ. එතකොට මේක තමයි මේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ. එතකොට අපි මේක තේරුම් ගන්න අපි බලමු මේ බොජ්ජංග ඩයග්‍රෑම් වලට අපි යමු. ඉතින් පළවෙනියෙන්ම අපි ඒ අග්නිට රහලෝකේ රහතන් වහන්සේලාට සෘතඥතාවය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නට දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මේ රෝගී සංඥාවක් මගේයයි කියලා අරගෙන අපිට උද්දච්චය ඇති වෙනවා කියන එක තමයි මේ පෙන්නන්නේ. ඒ කියන්නේ අපි දන්නවා දැන් අපි වට කරකවනවා කියලා. ඒ වට කරකෙව්වට පස්සේ දැන් අපි හිතමු ව්‍යාපාදයෙන් පස්සේ අපි ඔන්න තව රවුම් දෙකක් කරකවනවා. රවුම් දෙකක් කරගවල අපි තෝරගන්නවා මේ හොඳම දිට්ඨිය. මිච්ඡාදිට්ඨිය කියන එක තෝරගන්නවා. ඉතින් ඔය අපිට තීන විද්‍ය කියන එක ඇති වෙලා තියෙනවා. හොඳම දිට්ඨිය උනේ මිච්ඡාදිට්ඨිය. ඒක තමයි අපි තෝරගත්තේ. ඒ කියන්නේ අපි එක එක ආකාර ෆිට කර කර ෆිට කර කර බලලා දැන් ඉතින් අපිට ආවණ යම් කිසි දිට්ඨියක් බෙස්ට් එක ගත්තා වතින්. එතකොට මේ වෙලාවේදී අපි මේ මෝහය අනුව ගත්ත තීරණය තියෙනවානේ. අන්න ඒ තීරණයට අනුව තමයි අපේ මේ ලාභය කියන එක අපිට ඇති වෙලා තියෙන්නේ. තීන විද්‍යද අපි හොඳම දිට්ඨිය තෝරගත්තා. ඉතින් මේ මිච්ඡා දිට්ඨිය ගත්ත එකම තමයි යාට ලාභ වෙලා තියෙන්නේ. ඉතින් ওই ලාභය කියන එක ගත්තාම ඕක තමයි ලොකුම අසද්දාව කියන එක කියලා කියන්නේ. ලාභයයි කියලා ගත්තා නම් ඉතින් ලොකුම අසද්දාව අපි දැක්ක විද්ධිපාත ඩයග්‍රෑම් එකේ ලාභයි කියලා ගත්තාම මොකද වෙන්නේ? අත්තභාව අත්තවාද උපාදානයේ ඉඳන් අත්තභාව ප්‍රතිලාභය දක්වා අපි ගමන් කරනවා ওই ලාභ කියලා ගත්තා නම්. ඉතින් මේ අවස්ථාව වෙනකොට ඕගලන්ට පේනවා ඔය අවිජ්ජා කියන එක ව්‍යාපාද මිච්ඡාදිට්ඨි කියන මේ තුන ඇති වෙලා තියෙන්නේ. එතකොට අර සම්මා වාචා කියන ඩයග්‍රෑම් එකත් එක්ක බැලුවොතින් ඒකෙදී අපිට පේනවා යම් කිසි කෙනෙකුට අවිජ්ජාව තියෙනවද, ව්‍යාපාදයේ තියෙනවද, මිච්ඡාදිට්ඨිය තියෙනවද, අන්න ඒ වෙලාවේදී තමයි රෝගී කියලා දැනගත්තද ඒ පුද්ගලයා මේ දේශයට යනවා කියන එක තියෙනවා. එතකොට මෙතන දැන් අපි ගත්තා මෙතනින් ලාභයයි කියලා ගත්තා. අර දිට්ඨියම ලාභයි කියලා ගත්තා කියන්නේ. එතකොට සාතේයි කියන එක ලාභ, ඒක නිසා ඇති වෙන වංචාව. එතකොට මෙතනින් මේ ලාභයි කියලා ගත්තා නම් මේ ලාභය නිසා මම අසද්දාවට කියන එකට මම යනවා. ඒක තමයි ලොකුම අසද්දාව. ලාභයෙන් මම අසද්දාවට යනකොට බලන්න මෙතන මේ ස්ටික් එකක් තියෙනවා. මේ දේශයේ ඉඳන් ඔයාලට පේනවා මේ විඥානාහාරය යනව එකක් තියෙනවා. මේක මේ මණ්ඩලාධිපති පුතුයා මට මේක පෙන්නලා දුන්නේ. විඥානයේ දක්වා මේ රේඛාවක් තියෙනවා. ඒක තමයි මේ සාතේය කියන එක තියෙන්නේ. ලාභයි කියලා ගත්තා වූ එකෙන්. එතකොට මෙතනින් ඔයගොල්ලෝ මේක නිසා ඔන්න අසද්දාව කියන එක වුණා. මොකක් හරි ලාභයි කියලා ගත්තා නම් නිවන පිටත දෙයක් නේ ගන්න. ඉතින් අසද්දාව තමයි. ඒක අසද්දාව මේ පැත්තට මේක යනකොට මෙතන දේශයේ ඉඳන් අපි මෙතන උද්දච්චය කියන තැනට ගමන් කරනවා කියන එක තියෙනවා. ඉතින් ඔය තයෝදම සූත්‍රය පෙන්නනවා මට අසද්දාව කියන එක කොවිලා හරි ඇති වුණා නම් අසද්දාවෙන් උද්දච්චය ඇති වෙනවා. 7.1 වලින් 6.1 උද්දච්චය ඇති වෙනවා කියලා තයෝදම සූත්‍රයේ ඒක පෙන්වනවා. එතකොට මෙතන පෙන්වනවා මෙතන මේ ස්ටික් එකක් මෙහෙම තිබිච්ච ස්ටික් එක දැන් මෙහෙම කරකුණා කියන එක පෙන්වනවා. එතකොට දැන් එහෙමනම් අපි මොකක් හරි එකක් ලාභයි කියලා ගත්තොත් එහෙනම් අපිට මොකද්ද වෙන්නේ? අපිට ඇති වෙන උද්දච්චය. ඕකයි ප්‍රතිපලය. මොකක් හරි ලාභයි කියලා ගත්තොත් උද්දච්චය. රෙස්ලස්නස් කියන එක ඇති වෙනවා. එතකොට අන්න එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ අර සෙවිතබ්බ අසෙවිතබ්බ සූත්‍රය අනුව. සෙවිතබ්බ අසෙවිතබ්බ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සෙවිය යුතු දේවල් නොසෙවිය යුතු දේවල්. උතර පෙන්නනවා මේ පානාතිපාතා කියනේම අකුසල. ඒ කියන්නේ මොකක් හරි එකක් ගැන කල්පනා කළාම අපිට අකුසල ධර්මයන් වැඩෙනවද, කුසල ධර්මයන් පිරිහෙනවද, ඒ දේ නොසෙවිය යුතුයි කියන එක පෙන්නනවා. එතකොට පානාතිපාතා කියන එක අකුසල. එතකොට අදත්තා දානීය කියන එක අකුසල, ඒව නොසෙවිය යුතු දෙයක්. මොකද කුසලයේ පිරිනව අකුසලයේ වැඩි වෙනවා. ඉතින් මෙහෙම බුදුහාමුදුරු පෙන්නගෙන ගිහිල්ලා ඔක කාරණා ගණනාවක් කියනවා. ඊළඟට පෙන්නනවා මේ සංඥා පටිලාභේ. සංඥා, චිත්ත, අත්තභාව පටිලාභේ මේවා සෙවිය යුතුද කියන එක බුදුහාමුදුරු අහනවා. ඒකෙදී අන්තිමට පෙන්නනවා ඔය අත්තභාව පටිලාභ කතාවේදී කියන්නේ රීබර්ත් එක not ended. රීබර්ත් එක නැවත උපදිනවා කියන එක අවසන් වෙලා නැත්තම් ඒක සෙවිය යුතුද කියලා. හරියට නිකන් අනාගාමියට කියන්නේ මෙතන මේ தත්ත්වයට ගිහිල්ලා එයා මේක අනික් දෙකක් තාම ඉවරයක් වෙලා නැත්තම් ඒක තව එකක් ගන්න යන්න වටිනවද කියන ප්‍රශ්නය අහනවා. මොකද ලාභයි කියලා ගත්තොත් මුද්දච්චේ කොහෙට ගියත් ඕක සිද්ධ වෙනවා. මොන තලයට ගියත් ඕක සිද්ධ වෙනවා කියන එක තියෙනවා. අපිට උද්දච්චය තියෙනවා නම් අත්තභාව පටිලාභ සංඥා පටිලාභ කියන ඒවා අපි සෙවිය යුතුද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඔතන වෙලා තියෙන රෝගී සංඥාවක් මගේ කියලා ගත්තා අන්තිමට උද්දච්චයට තමයි අපි යන්නේ. කොයි ආකාරයට ගත්තත් ඕක තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මොකද අපි මිච්ඡා දිට්ඨියම තමයි රවුම් හතක් අටක් කරකොල මිච්ඡා දිට්ඨියම තමයි මේ ලාභ වෙලා තියෙන්නේ. එතකොට අපි ඊළඟ තුන්වෙනි සයිට් එකට යමු. මෙතන පෙන්නනවා මෙතන මේ මානෙයි උද්දච්චයයි අතර සම්බන්ධතාවය. මානෙයි උද්දච්චයයි අතර සම්බන්ධතාවයේදී මේ බලන්න මේ කාමාශ්‍රවය කියන එක තියෙනවා නම් අපි දන්නවා පဋාණ පාලියෙන් අපි අවිද්‍යාශ්‍රයට යනවා කියලා. භවආශ්‍රය තියෙනවා නම් අවිද්‍යාශ්‍රයට යනවා. මේ දෙකෙන් යන්නේ අවිද්‍යා ආශ්‍රයට. එතකොට අවිද්‍යාශ්‍රය තියෙනවනම් අපිට මානිය කියන එක ඇති කියන එක තියෙනවා. මානිය තියෙනවනම් අපි දන්නවා අත්තයි දන්න නිත්‍යට ජක් එක ගහනවා කියන එක තියෙනවා. එතකොට එතන මුළු කතාවම පේනවා නේද? නිත්‍ය වුණා නම් අත්තවාද උපාදාන අත්තභාව ප්‍රතිලාභ මේ කතාව ඔක්කොම ඇති වෙනවා කියන එක සිද්ධ වෙනවා. එතකොට ඕගලන්ට පේනවා මෙතන මේ ඇරෝ එකක් තියෙනවා මේ අවිජ්ජාවෙන් ඉඳන්. අවිජ්ජාවෙන් ඉඳන් මේ නන්දිය කියන තැනට ඇරෝ එකක් ඇති වෙලා තියෙනවා. එතකොට ඔය අවිජ්ජාවයි නන්දියයි කියන එක ඇත්තම කියනවා නම් බ්ලෙන්ඩ් වෙලා තියෙන එකකට එකක් වෙන් කරගන්න බැරි තරමට ඕක වෙන් වෙලා තියෙනවා. ඒ නන්දිය මේකේ මේ රේඛාව හරහා ජාති ඉඳන් ඉන්ද්‍රලෝභයේ තියෙන රේඛාව හරහා පරාවර්තනය වුණාම ඕගොල්ලෝ එනවා මේ ජාති ඉඳන් වේදනාව දක්වා තියෙන තැනට එන්නේ. ඒ ඇරෝස් දෙකම පරාවර්තනය වුණාම ජාති ඉඳන් වේදනාවට තියෙන ඇරෝ එක හරහා ඕගොල්ලෝ එනවා උද්දච්චය කියන තැනට. මේක පරාවර්තනය පරාවර්තනය උද්දච්චයට තියෙන අභිජ්ජාව නිසා ඕගොල්ලෝ මේ උද්දච්චයට ආවා කියන එක ඕගලන්ට පේනවා. එතකොට මෙතෙන්දී මේ අවස්ථාවේදී ඔයගලන්ට පේනවා අපි සමාධිය කියන එක වුණත් අපි හොඳයි කියලා ඇලිලා හිටනවා නම් ඉතින් අවිද්‍යා ආශ්‍රය නිසා තමයි මේ සමාධිය වුණත් හොඳයි කියලා අපි අල්ලගෙන ඉන්නේ කියන එක තියෙනවා. දැන් උතන පේනවා අපිට මේක අර ටී ෆැක්ටර් එකේ කතාව. ටී ෆැක්ටර් එකේ දෙන්නේ දෙපැත්තෙන් දෙන්නේ ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා අර තේකොළ පැකට් වෙලා ඉන්න එහා කෙරවලේ මේ පැත්තෙන් තේකොළ දාන එක්කෙනා ඉන්නවා නේද? තේකොළ ඇතුළු කරන එක්කෙනා. ඉතින් මැද්දේ බොක්ස් එක වාගේ තමයි තියෙන්නේ. අර මේ පැත්තේ ඉන්න කෙනාට අර පැත්තේ ඉන්න කෙනා පේන්නේ නැහැ. එතකොට හැබැයි මේ පැත්තෙන් ඒ තේකුළු දාන එක්කෙනා හිතන්න හරියටම උද්දච්චය කියලා. මේ පැත්තෙන් තමයි ඇතුල් කරන්නේ. මේ මනෝ සංචේතනාවෙන් එහා පැත්තේ තමයි අර ප්‍රොඩක්ෂන් ලයින් එක. අපි කියවනේ ප්‍රොඩක්ට් එක මේ පැත්තේ හැදෙන්නේ කියලා ඉස්සෙල්ලා මයින්ඩ් ෆැක්ටරි කියන එක. චේතනාවෙන් මේක ගත්තට පස්සේ තමයි ප්‍රොඩක්ට් එක. එතකොට මේ පැත්තෙන් බඩු දානවා එහා පැත්තෙන් එනවා. ඉතින් එන බඩුවට අපි මාන්නයක් කියලා දිනවා අපේ ෆැක්ටරි එකේ තමයි හොඳම තේකුළු හදන්නේ. එහෙමනේ. අද එහෙම නැත්තම් ඉතින් අපි ඕකේ වැඩ කරන්නේ නැහැ යන්නේ නැහැ කියන අර්ථයේ තියෙනවා. කොච්චර කරා ඩිෆෙන්ඩ් කරනවා ළමයි කුණා තමන්ගේ පාසල ඩිෆෙන්ඩ් කරන්නේ නේද? එතකොට මෙතනින් අපිට පේනවා මේ මොන ආකාරයට ගත්තත් අපි මේ උද්දච්චයට තමයි මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ උද්දච්චයෙන් ඒක ගැන මානිය පිළක් වෙලාට මේ මාන්නක්කාරට කියනවා මේ හරි උද්දච්චයි කියලා. සිංහල මනුස්සය කියනවා එහෙම නේද? හරි උද්දච්චය කියලා කියන්නේ ඉතින් ඒ බලන්න ඒව සම්බන්ධතාවය උද්දච්ච ස්වභාවය කියන්නේ. එතකොට මෙතන පොඩි දෙයක් තියෙනවා. ඔය අජිත මානවකයා තථාගතයන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක්. අපිට හරියට කුතුහලයක් තියෙනවනේ නේද? එතකොට කුතුහලයක් තියුනහම අපි නිතරම අහලා බලනවා. ඉතින් බුදුහාමුදුරන්ගෙන් ඇහුවා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ධර්මයේ. ධර්මයේ දේශනා කරපු ගමන් මෙයාට කල්පනා වෙනවා මේකෙන් ඇති වැඩක් නැහැ නිර්වාණය ඇත කියලා. මොකද මේකත් භාවිතා වෙන්නේ ඒ මොකක් හරි එකක් හදන්න සමාධියක් සඳහා තමයි මෙතන මේක තියෙන්නේ. අපිට හරියට කුතුහලයක් තියෙනවා කියලා කියන්නේ ඕගොල්ලන්ගේ ගෙදර මේ අපි තුන් බ්‍රික්ස් වලින් හදලා තිනවා කියලා. ඉතින් ඕගොල්ලෝ ඇවිදගෙන යනකොට ඕගොල්ලන්ට පේනවා තවත් ගෙදරක තියෙනවා ටිකක් කොළපාටයි ගල ලොකුයි මොකක් හරි එකක් තියෙනවා කියලා පේනවා. ඉතින් හරි කුතුහලයක් තියෙනවා මේ අපේ ගෙදර තියෙන බ්‍රික්ස් අර ඕගොල්ලන්ගේ ගෙදර තියෙන්නේ මේකයි කියලා නේද? ලොකෝට මොකද්ද කියලා ඉතින් අපාර එමුසුන්ගෙන් ගිහින් අහන මොකක්ද හදලා තියෙන්නේ? අපි මේ කබොක් වලින් මේක හදලා දෙන්නේ කිව්වම අර ඔක්කොම බහලා යනවා නේද? ආන්නේ වගේ තමයි. අරකේ තේරුම් ගත්තට පස්සේ වෙනවා මේකෙන් ඇති වැඩක් නැහැ කියලා. නොදන්නකම් අපි හිතනවා මොකක් හරි දෙයක් හොඳ දෙයක් තියෙනවා කියලා. ඔබ තමයි මං කිව්වේ අර ගා මොහොතේ රැල්ලත් එක්ක එනවා පෙට්ටියක්. මේ පෙට්ටිය වහලා තියෙන්නේ. මගේ මොනවා හරි ඇති කියලා අපි හිතනවා. එහෙමනේ අපි නිතරම ওই ක්‍රමයට තමයි අපි ජීවිතය කියන එක වාර්තා. ඉතින් මෙතන අපිට පේනවා මේ අපි උද්දච්චයේ තිනවා ගොහමත් බැලුවානේ ওই ආස්වාද ඉන්ද්‍රියත් එක්ක මතකද වම්මික සූත්‍රයේ පෙන්වන්නේ ආස්වාද ඉන්ද්‍රිය කියන එක ඒක නිසා උද්දච්චය ඇති වෙනවා කියලා මතකද අර කුඩා ගාඩන් එකේ නතර වෙලා ඉන්නවා කියලා කිව්වේ ඒ තමන් නිර්වාණයට යන්නේ කියලා ආවා භාග්‍යවත් දුර යනකොට ආකාසඤ්ඤා ඇතිනි වගේ හොඳ සමාධියක් ඇති වුණා ඇති වුණාට පස්සේ ඒක අල්ලගෙන ඒ පුද්ගලයා ඉන්නවා කියන එක තියෙනවා අරක පැත්තකට දාලා එතකොට මේ ධර්මයේ එහෙනම් මොකටද අපිට ධර්මයේ ඇවිල්ලා මේ සමාධිය ලබා ගැනීම සඳහා තමයි මේ ධර්මයේ කියන එක අපිට ඕනලා තියෙන්නේ. මොකද ඕගොල්ලෝ දන්නවා මේ ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය කියන එක අපි තේරුම් ගන්න අපිට සමාධිය කියන එක ඇති වෙනවා. නොදන්නා තරමට සමාධියක් ඇති වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදය තේරුම් ගන්න සමාධිය කියන එක ඇති වෙනවා. එතකොට මෙතන පෙන්නනවා දැන් අපි උද්දච්චයට දෙපැත්තකින් ආව ඉස්සලා ලාභයි කියලා අරගෙන අසද්දා වෙලා උද්දච්චයට ආව මෙහින් අභිජ්ජාව නිසා උද්දච්චයට ආවා කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ අවස්ථා වෙනකොට අපිට අශ්‍රද්ධාව කියන එක ඇති වෙන්නේ මොකද හේතුව? අපිට මේ ශ්‍රද්ධාවට යනවා කියන එක වළක්වනෝ. ඒ වළක්වන්නේ මොකෙන්ද? මේ මානිය මගින්. අශ්‍රද්ධාව එන්නේ ප්‍රඥාව මගින් ශ්‍රද්ධාවට යන එක මානිය මගින් ඉඩ නොදීම නිසා. කොහොමද ඒක වෙලා තියෙන්නේ? බලන්න මේ මෙතන මේ ග්‍රීන් පාට් එක තියෙන කොටස පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න. මට ශ්‍රද්ධාවට යන්න මට ප්‍රඥාව කියන එක තියෙන්න ඕන නේද? එතකොට දැන් මට මානිය තියෙනවා නම් මොකද වෙන්නේ? මානිය තියෙනවා නම් මට අත්තා ඉඳන් නිත්‍යට යන්න ජැක් එකක් ගන්න. එතකොට නිත්‍ය වුණා නම් මට ප්‍රඥාවක් නැහැ නේද? ඇයි ඒ? ප්‍රඥාව කියන්නේ සමුදය අස්තංගමී දැන ගැනීම. එතකොට සමුදය අස්තංගමී දැන ගැනීම කියන එක එහෙමනම් වැළක්වුවා මම නිත්‍යයි කියපු ගමන්. නිත්‍යයි කියපු ගමන් සමුදයක් අස්තංගමයක් නැහැ. එතකොට එහෙමනම් මට ප්‍රඥාවට යන්න විදිහක් කමක් ඇත්තේ නැහැ. මට යම් වූ ප්‍රඥාවක් තියෙනවද? යම් කිසි ආකාරයක නිත්‍යයි කියලා මම මතයක් මට එනවද? අර ප්‍රඥාව වැහිලා යනවා. ඒ නිසා ප්‍රඥාව ඉදන් ශ්‍රද්ධාවට යන එක පේනවාද? මේ හරහට කපලා තියෙන ප්‍රඥාව ඉදන් ශ්‍රද්ධාවට යන එක මේ මානිය මගින් ජැක් එක ගැහුවාම ඒක කැපිලා යනවා. මොකද මෙතනින් මම කියනවා නිත්‍යයි. ඒකෙන්ද සමුදයක් අස්තංගමයක් දන්නේ නැහැ. ඒක නිසා මේ වෙනවා කියන එක. අනිත් පැත්තට හිතලා බලුවාම හරි ලස්සනයි. ඒ කියන්නේ අශ්‍රද්ධාව වෙන්නේ ප්‍රඥාව මගින් ශ්‍රද්ධාවට යන එක මානිය විසින් වැළක්වීම නිසා. ඉඩ නොදීම නිසා කියන එක තියෙනවා. එතකොට දැන් අපි බැලුවා උද්දච්චයේ මානිය සම්බන්ධයි. මෙතෙන්දී උද්දච්ච මොන ආකාරයෙන් සම්බන්ධ වුණත් උද්දච්චය නිසා අපිට මානිය කියන එක ඇති වෙනවා. මානිය ඇති වුණා නම් අපේ ශ්‍රද්ධාවට යන්න දෙන්නේ නැහැ. ඒක වළක්වනවා කියන එක තියෙනවා. ඊළඟට අපි බලමු හතරවෙනි ස්ලයිඩ් එක. මේ අපි කතා කරන්නේ මොනවද? පංච නීවරණ නේද? ව්‍යාපාදී කතා කළා. ව්‍යාපාදීන් තියෙන මිද්දය. ඊ පස්සේ මේ උද්දච්චය දැන් කතා කරන උද්දච්ච කුක්කුච්චය. දැන් මේ අර අනිත් පරිත්‍රාජකයෝ යහු ඒකනේ පංච නීවරණයෙන් ගැටපත් කරලා මෙතන මෙත්තාව වඩනවා කියන එක. එතකොට අපිට ඕන වෙලාවක එක්කෝ පංච නීවරණයන් තියෙනවා, එහෙම නැත්නම් බොජ්ජංගේ කොටස් කියන එක තියෙනවා. මේ දෙකෙන් එකයි. එක්කෝ මේ පැත්ත එක්කෝ මේ පැත්ත කියන අර්ථයයි තියෙන්නේ නේද? එතකොට දැන් මෙතන මේ පෙන්වන්නේ උද්දච්චයේ ඉඳන් කුක්කුච්චයට යන එක ගැන. එතකොට දැන් අපිට පේනවා මේ අභිජ්ජාව කියන එක ආව නන්දි. අවිජ්ජාව නිසා නන්දි ඒක රිෆ්ලෙක්ට් වෙලා අන්තිමට අපිට ආව උද්දච්චය කියන එකට ආව. අපි ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ බැලුවා ඒක. දැන් උද්දච්චය ඇති වුණායින් පස්සේ ඒක නිසා අපිට දෝමනස්සය කියන එක ඇති වෙනවා කියන එක තේරෙනවා. එතකොට මේ උද්දච්චයයි මෙතන තියෙන මේ කුක්කුච්චය අතර සම්බන්ධතාවයයි මේ පෙන්වන්න හදන්නේ. එතකොට කුක්කුච්චය කියන එකට බලපාන්නා වූ කාරණා බර ගන්නාවක් තියෙනවා. කුක්කුච්චය කියන එක ඇත්තෙම කියනවනේ මේ පරාමාස කාය ග්‍රන්ථේ පසු එක හැටියට තමයි කුක්කුච්චය කියන එක තියෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි එකක් පරාමාස වුණා, වරදව වටහා ගත්තා, ඒක දැන් කුක්කුච්චයට යනවා කියන එක. මෙතන කාරණා 14ක්ම තියෙනවා කුක්කුච්චය හරියට බලනවා. ඉතින් එක කාරණාවක් අපිට පෙන්වන්න පුළුවන්, ඔය අප්‍රිය සංපයෝගය නිසා දුක්ඛය නිසා කුක්කුච්චය ඇති වෙනවා. කොහොමද අප්‍රිය සංපයෝගයේ දුක්ඛෙන් කුක්කුච්චය ඇති වෙන්නේ? අපි නිකන් පොඩි උදාහරණයක් ගමු. දැන් ඔය වෙඩින් වලට යනකොට එහෙම දැන් ඔය වෙඩින්ස් වල දාලා තියෙනවා නේද ටේබල්ස් නේද? ටේබල්ස් වල නම්බර්ස් දාලා තියෙනවා. ඒතකොට ලිස්ට් එකක් දාලා තියෙනවා. ඒකේ හැටියට තියෙනවා තමන්ගේ නම තියෙන්නේ මෙන්න මේ ටේබල් එකේ. තමන් ගිහිල්ලා ඒකේ වාඩි වුණාම ඉතින් එතන ඉන්න කට්ටිය අපි හිතමු තමන් භාවනා කරන කෙනෙක් කියලා. එතන වටේට ඉන්න කට්ටිය ඔක්කොම අපි හිතමු බොන කට්ටිය ඉන්නේ. ඊට පස්සේ අනිත් පැත්ත බලුවාම ඔයාලට පේනවා අන්නේ අර ටේබල් එකේ නම් අර භාවනා කරන කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන් ඔක්කොම එකට ඉන්නේ. ඒගොල්ලන් බොන්නේ නැත්නම් හොඳට ඉන්නවා කියලා. දැන් මොකද කියන්නේ? දැන් කුක්කුච්චයක් තියෙනවා මේක නිසා නේද? කරගන්න බැරි වෙච්ච හොඳ. මොකද අතෙන්ට යන්න හම්බුණා නම් හොඳයි. දැන් මෙතන තියෙන්නේ අප්‍රිය සම්පයෝගේ. අප්‍රිය සම්පයෝගේ නිසා අරක ඇති වෙනවා. ඒකට අප්‍රිය සම්පයෝගේ නිසා කුක්කුච්චය තියෙනවා කියන එක අපිට තේරෙනවා. ඒ කුක්කුච්චය තේරුම් ගන්නයි ඒක වෙන්නේ. දැන් එතකොට දැන් අපිට පේනවා මෙතන උද්දච්චය ආවා. උද්දච්චය ආවා නම් අපිට දෝමනස්සය කියන එක ඇති වෙනවා. උද්දච්චය කියන එක හරියට අපි මේ ලිස්සන තැනක ඉන්නවා, මේ ස්ලෝප් එකක ඉන්නවා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලත් පෙන්නවා මෙතන මේ මනුස්ස ලෝකේ මිනිස්සයා ඉන්න මේ පල්ලෙහාම තැන වැටිලා ධ්‍යාන පල්ලාභියා, නව සංඥා, නා සංඥා යන ලාභියා ඉන්නේ උඩ කෙරවල. හැබැයි මේක ස්ලෝප් එකක්. කොතන හිටියත් අපි ලිස්ස ලිස්ස පල්ලෙහාට යනවා. මොන ධ්‍යානෙක හිටියත් ලිස්සනවා. ලිස්සන තැනක ඉන්න බෑනේ. පල්ලෙහාට උත්සාහයෙන් ඉන්න දඟලනවා තමයි ඉන්න බෑයි කියන එක තේරෙන්න ඕන. එතකොට මොන ධ්‍යානකින් හිටියත් ලිස්සනවා මෙතෙන්දී පේනවා අපිට උද්දච්චය කියන එක නොවෙන්න නම් අපි අනිත් පැත්තට බලනවා. මේ උද්දච්චය කියන එක නොවෙන්න නම් ඒක හැදුනේ නන්දිය. නන්දිය නොවෙන්න නම් අවිජ්ජාව නොවෙන්න ඕන. ඒ කෙනෙක් ওই විදිහට කල්පනා කළොත් තමන්ට හොඳ සමාධියක් ඇති වෙනවා. මැසිව් කන්සන්ට්‍රේෂන් එකක් ඇති වෙනවා ওই විදිහට. ඔය අර ඔයක දෙකේ අනිත් පැත්තට තමන්ගේ භාවනාවදී පොඩ්ඩක් කල්පනා කරලා බලුවා නම් එහෙම. එතකොට අපිට දැන් එහෙනම් අපි ආවා මෙතන අවිජ්ජා නොවෙන්න ඕනේ කියලා. ඒක තමයි අර ප්‍රතිලෝම අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නේද? ඉස්සෙල්ලා හැදුවා පෙන්නවා කොහොමද ඉස්සරහට හැදෙන්නේ ප්‍රතිලෝම වශයෙන් අනිත් පැත්තට බලුවා. එතකොට මේ සඳහා අපිට ශ්‍රද්ධාව කියන එක පවතිනවා නම් අවිජ්ජා නොවෙන්න ආන්න එතින් තමන්ට නිවන තියෙනවා කියන එක පේනවා. අවිජ්ජාව කියන එක හරි ගැඹුරු ධර්මයක්. ඒ විදිහට ගත්තාම ඒක අයින් වෙනවා නම් ඉතින් නිර්වාණය කියන එක තියෙනවා. අර ටිකකට ඉස්සෙල්ලත් කිව්වා අවිජ්ජා කවස මුනි කියලා කිව්වේ අර අරදී ඉරලා දැම්මා කියලා අවිජ්ජාව වහින් කළා. දැන් එහෙනම් අපිට මෙතන පැටර්න් එකක් තියෙනවා. මොකද්ද පැටර්න් එක? දුස්සීල භාවය ඒක ලාභයි කියලා ගත්තා ඒක නිසා ශ්‍රද්ධාව. දුස්සීල භාවය ලාභයි අශ්‍රද්ධා. පානාතිපාතය කරගෙන ඉන්න එක, අදත්තා දානය කරගෙන ඉන්න එක මේක ලාභයි. රස්සාවට ගියා හල්ලිය හම්බ වෙනවා ලාභයි. ලාභයි කියන අශ්‍රද්ධාව කියන එක අපිට තියෙනවා කියන පැටර්න් එක අපිට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ විදිහට දැක්කහම තවත් සමාධියක් කියන එක ඇති වෙනවා. කෙනෙක් ඒක දකින්නවනම් හොඳට ඒකිනුත් සමාධිය ඇති වෙනවා ගොඩක්. දැන් එහෙනම් මේ පැටර්න් එකත් එක්ක අපිට පේනවා මේ උද්දච්චය, මක්කය, කුක්කුච්චය කියන එක. මේ අවස්ථාවේදී මේ මක්කය කියන එක තමයි මේ දුස්සීල භාවය කියන එකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට උද්දච්චයෙන් මක්කය වෙනවා, මක්කෙන් අපිට කුක්කුච්චය වෙනවා. එතන ඒක හරි ලස්සන ධර්මයක්. උද්දච්චය, මක්කය, කුක්කුච්චය. අපි කියන්නේ උද්දච්ච කුක්කුච්ච කියලා නේද? පංච නීවරණ වල උද්දච්ච මැද්ද ඉන්නවා මක්කේ. උද්දච්චේ මක්කේ, මක්කෙන් කුක්කුච්චේ කියන එක. ලෝක ආශ්චර්ය ධර්මයක් ඔය විදිහට දකින්නවා කියන එක. කුක්කුච්චේ කියන එක හරියට ගත්තහම මේක හරියට මේ කාවහරි හොයනකොට මේ මිනිසයා කියනවා මම අන්න අතෙන්ට වෙලා හිටියා. දැන් මිනිසෙක් හොයාගෙන හොයාගෙන යනකොට කොහෙද හිටියේ කියලා අහනවා මෙච්චර. එපාර කියනවා මම අර අතෙන්ට වෙලා හිටියා කියලා. ඒ කියන්නේ මේක හරියට මේ ආර්ය පරිශ්‍රණී හොයනවා කියලා කිව්වේ ආර්ය පරිශ්‍රණී කරන වෙලාවේ නිවනට යන්න මේක හොයන වෙලාවේ මේ පොත්ගලයා මේ නිවන පැත්තක තියෙද්දි මම මෙන්න මේ ලිස්සන තැනකට වෙලා හිටියා. දඟල දඟල මාංශ වේමින් හිටියා මට වැරදුනා කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ නිර්වාණයට යන්නේ නැතුව මෙතන මේ එකක් අල්ලගෙන මම හිටියා කියන එක තේරෙනවා. එතකොට මෙතෙන්දී අපි පෙන්නවා මේ උද්දච්චයයි කුක්කුච්චය අතර සම්බන්ධතාවය මක්කේ හරහා එක වෙනවා කියලා. මේ මගේ කියලා අරගෙන තමයි වෙන්නේ. ඊළඟට අපි ඊළඟ ඩයග්‍රෑම් එකට යමු. පස්වෙනි ස්ලයිඩ් එකට. මේ පස්වෙනි ස්ලයිඩ් එකේ තමයි අපි මේ කාමච්ඡන්දය කියන එක හඳුන්වා දෙන්නේ. මේ කාමච්ඡන්දය හඳුන්වා දෙනවා කියලා කියන්නේ අපි රූපයක් දැක්කහින් පස්සේ අපි මේ රූපේ අපි දැකලා අපි දෙකක් කරකවනවා. එකක් තමයි අපි අවිද්‍යාවෙන් කරකෙවිලක් තියෙන එක කියන්නේ. මං කියුවේ අර පාටුන් සුබයි කියලා මේ ඉදන් සත්‍යයට ඇතුල් වෙනවා කියලා. ඒක අර අවිද්‍යාවෙන් කරපු එක තමයි එතන තියෙන්නේ. ඊළඟට ආපහු ඔය කරකෝලා ඊට පස්සේ ඕක බලනවා මේ තමන්ට ෆිට් වෙනවද කියලා බැලින්න බලනවා. මං කියුවේ මනමාලිය බලන්න ගියා තමන්ට හොඳයි කියලා ගැලපුණා. ගැලපුණාට පස්සේ තමන් ආපහු බලනවා මේකේ මගේ අම්මට තාත්තට ගමට ගැලපෙනවද කියලා. අන්න ඒ වගේ බැලිල්ලක් කියන එක තියෙනවා. අන්න ওই අර්ථයෙන්ම තමයි ඒ කියන්නේ ওই මාන්නෙන් කරන දෙයක් ඒක ෆිට් කරලා බලනවා. මොකද ඉතින් ඔගේ බලන්න තියෙන නැත්නම් නේද අර මාන්නේ නිසා තමයි අර විදිහට බැලිල්ලක් කියන එක තියෙන්නේ. එතකොට මෙන්න මේක රූපයක් අරගෙන රවුන්ඩ් එකක් කරකෙව්වට පස්සේ මෙතන මේ කම්පැරිසන් එකක් කියන එකක් එනවා. මොකද මෙතන තියෙනවා පේනවද මේ අවිද්‍යා අනුසය කියන එක ලකුණු කරලා තියෙනවා. වේදනාවත් එක්ක ජරාවයි වේදනාවයි එක්ක මෙතන තියෙනවා අවිද්‍යා අනුසය කියලා ලකුණු කරලා. ඒ ලයින් එකයි වේදනාවයි ජාතියයි අතර තියෙන ඒ ඒරියා එකට කියනවා ඒරියා 2 කියලා ලියලා තියෙන්නේ. අන්න ඒකට කියනවා සරසංකප්ප ඒරියා එක කියලා. සරසංකප්ප කියලා කියන්නේ ඕගොල්ලන්ගේ පෙර තිබුණා වූ දෙයක්. එතකොට memories and intentions කියලා කියනවා. ඊට පස්සේ දැන් මෙන්න මේ අවස්ථාවේදී දැන් මේ මොහොතක මම මේ මාන්නේ මේක ෆිට කරලා බලනවා. මේක දැන් මේ මං තීරණයක් ගත්තා මේක හරිද? මේක මේ මොහෙන් ගත්ත තීරණයක් උතන තියෙන්නේ. මෙයා ගැලපෙනවා කියලා දැන් මේක හරිද කියන එක බලනවා. මේ දෙක ගැලපෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට මේ ඒරියා 1 නයි ඒරියා 2 කියන එක ගැලපෙන්නේ නැහැ. මොකද මේ ඒරියා 2 එකේ තියෙන ඕගොල්ලෝ පොඩි කාලේ කාපු කෑම වල රස. ඒ කියන්නේ ඒජින් කියන එක මේ පැත්තේ තිබුණේ. ඒතකොට මේ ඒරියා එක වෙනස්. හොඳට ටේස්ට් බඩ්ස් තිබිච්ච වෙලාවේ ගත්තා වූ දේවල් තියෙනවා. ඒවත් එක්ක එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක්ව දැකලා තියෙනවා නම් ලස්සනම එක්කෙනා දැකලා තිබුණා වූ දෙයක්. ඉතින් මේක මේ කල්ප ගානකට පෙර දැකපු දේවල් වෙන්න පුළුවන්. ඒ තරම් දුරට ඔබ ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඉතින් ඒකනේ ඔය සිත්තරුව එහෙම වෙලක් වෙලාවට මොකක් හරි එකක් ඇඳගෙන යනකොට ඒ මිනිස්සයා මේ කියන මේක මීට වඩා හොඳ ලස්සනට අඳින්න පුළුවන්. හැබැයි ඒ අඳින්නේ මේ කවුරුවත් දැකපු චිත්‍රයක් නෙමෙයි. කවදාවත් වෙන කෙනෙක් දැකපු චිත්‍රයක් නෙමෙයි. එයා හදනවා. අදෝන මෙයාට හිතෙනවා මේක හරි නෑ මේක තව කොහොමද එයා දන්නේ පෙර බවවල බොහෝ කාලයක් තිස්සේ ඇවිල්ලා තියෙනවා මේ ගතිය නිසා මෙයාට තේරෙනවා මේකට වඩා හොඳ එකක් තියෙනවා කියලා. ඉතින් ඕකත් එක්ක කොහෙද මැච් කරන්නේ? මහා සංසාරේ දිගටම මේ ගිහිල්ලා තියෙනකොට මේක මැච් කරන්න බෑ. එතකොට මේ දෙක අවදාවත් මැච් වෙන්නේ නෑ කියන එක රහතන් වහන්සේ පෙන්නනවා. මේ දෙක මැච් වෙන්නේ නැති වුණාම මොකද වෙන්නේ? Tamanට ඇති වෙනවා මේ දෝමනස්සයක් කියන එකක් ඇති වෙනවා. මැච් වෙන්නේ නැති හින්දා. එතකොට මෙන්න මේ දෙකේ මැච් වෙන්නේ නැති හින්දාත් එක්කම පොඩි බ්ලේම් ගේම් එකක් යනවා. බ්ලේම් ගේම් එක තමයි මෙතනින් පෙන්නනවා මේ දෙක මැච් වුණාම මෙතන මේ චේතනාව කියන එක විමසනවා. චේතනාව විමසනවා කියන්නේ අර ටී ෆැක්ටරි එකේ කතාවේ නම් දැන් එන තේකොළ මාකට් කරන්න බෑ. හරි නෑ. එතකොට දැන් මේ ෆැක්ටරි එකේ කට්ටිය නීට් එකක් එහෙම තියලා කියනවා මොකද මේ අපේ මොකද්ද ෆැක්ටරි එකේ අඩුපාඩුකම් මොකද්ද තියෙන්නේ? ඒ පාරයි ඇයි අපි එහෙනම් මේ තේකොළ හදන්නේ කියලා ප්‍රශ්න කිරීමක් ඒගොල්ලන්ගේ කෙරෙනවා. එතකොට ඒ කියන්නේ මේ චේතනාව තමයි ප්‍රශ්න කරන්නේ. මේතන මේ දෙකේ ප්‍රශ්නේ ඇති වුණායින් පස්සේ මේ චේතනාව කියන එක ප්‍රශ්න කිරීම කියන එක කියනවා. ඉතින් මෙතෙන්ට ආවම චේතනාවෙන් දන් කියනවා මේ මගේ නෙමෙයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. මේ ෆැක්ටරි එකේ මේක හදනවා කියන එකේ නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට එන තේකොළ හරිනේ. ඒපාර රූපේට තමයි මේකේ බ්ලේම් එක ගිහිල්ලා තියෙන්නේ. තේකොළ හරිනේ තියෙන නිසා තමයි මේ ප්‍රශ්නේ කියන්නේ. එතකොට දැන් මේ වෙනස දැන් මෙතන මේ ඒරියා 1 and 2 ගැලපුවාම මේක බ්ලේම් ගේම් එකක් මෙතන ඇති උනේ. ඒරියා 1 2 ගැලපුවාම ඇති උනා වූ ඒ වෙනස තියෙනවානේ. ඒ වෙනස මේ දකින්න. මේ වෙනස දැකලා මේක මේ බෙස්ට් ෆිට් එකදයි කියලා ප්‍රශ්න කිරීමක් කරනවා. ඒ කියන්නේ අපි මේ ෆිට් කරලා බැලිල්ලක් නේ කරේ. මේකද බෙස්ට් ෆිට් එක කියන එක ප්‍රශ්න කිරීමක් තියෙනවා. දැන් මෙතන ගැප් එකක් තියෙනවානේ. මේ ගැප් එකට මොකද කරන්නේ? මනසෙන් මේකට කම්පන්සේට් කරනවා. ඒක හරියට මනසෙන් කම්පන්සේට් කරනවා කියලා කියන්නේ අර වේදනාවේ අඩුවට දැන් මිනිස්සු අපි හිතමු බත් ටිකක් කනකොට හිටපු ගමන් හිතෙනවා ලුණු මිරිස් ටිකක් තිබුණා නම් කියලා නේද? ලුණු මිරිස් ටිකක් තිබුණා නම් කියලා කල්පනා වෙලා ඒ පාර ලුණු මිරිස් ටික ඉතේ තියාගෙන අර කෑමම කනවා. උත්තරේ එකයිනේ නේද? ලුණු මිරිස් ටික තියෙන්නේ හිතේ. අන්න ඒ වගේ තමයි මේකේ මේ මයින්ඩ් එකෙන් කම්පන්සේට් කරන්නලක් තමයි මෙතන තියෙන්නේ කියලා තියෙනවා. එයා හිතනවා මෙන්න මේ විදිහට රූපේ තියෙනවා නම් හොඳයි. මෙන්න මේ විදිහට වුණා නම් මෙසේ වෙනවා නම් හොඳයි කියලා එයා හිතනවා. ඉතින් ඒක තමයි අර මනෝ ගහනවා කියලා කියන්නේ අන්තිමට. එක එක ආකාරයට තමන්ගේ සිතා ගන්නවා මේ විදිහට වුණා නම් හොඳයි මේ විදිහට වුණා නම් හොඳයි කියලා. ඒ තමන්ට ඕන දේ හම්බ වෙලා නෙමෙයි ඒකේ තියෙන්නේ. එතකොට මේකේ දැන් අපිට මේ ප්‍රමාණය නම් ඇති මේ වැඩේ කරන්න. හැබැයි ඉතින් අපි මේ මුළු වට ටික ඔක්කොම බලමු. මේ රූපේ ඇති වෙලා අපි වට දෙකක් ගහලා ඇති වෙන ප්‍රශ්නේ නෙමෙයි බැලුවේ. එතකොට වට ටික ඔක්කොම බලන්න මේකේ අන්තිමට මේ ස්ලයිඩ් එකක් තියෙනවා අන්තිම ඇපෙන්ඩික්ස් එකේ මේ 12 වෙනි ස්ලයිඩ් එක. ඒක පෙන්නනවා රූපය කියන එක අපේ ඇහෙන් ස්පර්ශ වෙනවා. මේ පෙන්නන්නේ තීන විද්‍යාව කියන එක කොහොමද ඇති වෙන්නේ කියන එක. රූපය අපෙන් ඇහෙන් පර්ශ වුණාට පස්සේ අපිට රූපේ උස්සන්න බෑනේ. දැන් මෙතන මේ පික්චර් එකක් තියෙනවා. ওই පික්චර් එක අපි ඇහෙන් බලලා උස්සන්න පුළුවන්. බෑ. උස්සන්නේ මොකෙන්ද? අපි සංඥාවෙන්. නේද? එතකොට අපි මොකද කරන්නේ? මේ සංඥාව උස්සනවා. උස්සන්නේ මේ වෙලාවට මේ අවිද්‍යාව අනුසේ. ඔයගොල්ලෝ දැක්කාර අවිද්‍යාව අනුසේ ලකුණු කරලා තියෙන තැන. ඒ අවිද්‍යාව අනුසේ භාවිතා කරලා ඔන්න සංඥාව උස්සනවා. ඒ සංඥා විශ්වාමෙන් දැන් උතන ඇත්තෙම කියනවා නම් අර මිච්ඡා දිට්ඨියෙන් තමයි ওই රවුම යන්නේ. අවිද්‍යාව කිව්වම එතන මිච්ඡා දිට්ඨිය කියන එක තියෙනවා. ඒකත් එක්ක ඒක කරාට පස්සේ මේ අපිට අවිද්‍යාව කියන එක ඇති වෙනවා. එතකොට ඊළඟ පාර අපි මොකද්ද කරන්නේ? මේක උස්සනවා. මේ මාන අනුසයෙන් කියන එකෙන් උස්සනවා. ඒතර අවිද්‍යාව සහගතයි මේ මාන අනුසේ කතාව කියන එක. ඒක තමයි මම කිව්වා අර ගැළපෙනවද කියලා බලනවා කියලා. ඉතින් දැන් අපි මේ ඒරියා 1 and 2 කම්පයා කරලා බලනවා. බැලුවායින් පස්සේ මේ දෙක ගැළපෙන්නේ නැහැ. ඒක නිසා මේ දෝමනස්සය කියන එක යට ඇති වෙනවා. මගේ පෙර එකයි දැන් එකයි. පොඩි කාලේ කාපු කෑමයි රසයි දැන් කාපු රසයි මේ දෙකේ අතර වෙනස. දෝමනස්සය ඇතුණායින් පස්සේ මෙයා හිතනවා මට මේක ෆික්ස් කරන්න පුළුවන්. ඒ කියන්නේ I can fix this කියලා කියන්නේ මිනිස්සු පුටුවක් කරනාම හදන්න පුළුවන් කියලා හිතනවා නේද? අන්න ඒ වගේ අර ලැලි කෑල්ලක් ගහන්න යනවා වගේ තමයි. එතකොට මෙයාට මේ දෝමනස්සය ඇති වෙලා කාමච්ඡන්දය තියෙනවා. දැන් මේ වෙලාවේදී මේ අපි සංඥාව ආපහා උස්සනවා. දැන් උස්සන්නේ පටිඝ අනුසය. පේනවද? අනුසය මාරු වුණා. ඉස්සෙල්ලා අවිද්‍යා අනුසය මාන අනුසය වුණා. දැන් මේ වෙලාවේදී උස්සන්නේ පටිඝ අනුසය. මොකද දෝමනස්සය කියන එක ඇති වුණා නම් එහෙනම් පටිඝය කියන එක අපිට තියෙනවා. හැබැයි මේ රවුම අයිති වෙන්නේ අවිද්‍යා ආශ්‍රයයට. අවිද්‍යා ආශ්‍රය නිසා තමයි මේ රවුම යන්නේ. ඉස්වීම කියන එක පටිඝානුසයෙන් කරනවා. අපි හිතනවා මේක හදන්න පුළුවන් කියලා. දැන් මේ වෙලාවේදී ඊළඟ රවුමෙදී මේ හතරවෙනි රවුම තමයි මේ කියන්නේ. අපි මේ සංඥා උස්සනවා පටිඝානුසයෙන්. හැබැයි මේක මානේ නිසා තමයි මේ රවුම තියෙන්නේ. ඉතින් අපිට තේරෙනවා මේ අවස්ථාව වෙනකොට මේක ෆික්ස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ වෙලාවේදී ව්‍යාපාදයේ කියන එක අපිට හට ගැනීමක් කියන එක තියෙනවා. සිතට ඇතුල් වෙනවා නෙමෙයි හැට ගැනීමක් කියන එක සිද්ධ වෙනවා. අර සම්මා වාචා ඩයග්‍රෑම් එකේදී පෙන්නනවා අපිට අභිජ්ජාව තියෙනවද? ඒ වෙලාවේදී අපි ජරාවටපත් වුණා කියලා දැනගත්තාම ව්‍යාපාදේ ඇති වෙනවා කියලා. එතකොට මෙතෙන්දී අන්නේ දේ තමයි මේ පෙන්නේ. දැන් මෙයාට ව්‍යාපාදයේ කියන එක තියෙනවා. දැන් මේ අවස්ථාවේදී ආපහු අපි රවුම් දෙකක් කරගීමක් කරනවා. මේ කරකවන්නේ කොහොමද? පටිඝානුසයෙන් උස්සන්නේ. හැබැයි මේ රවුම අයිති වෙන්නේ අවිද්‍යාවට. අවිද්‍යා රවුම. දෝමනස්සය කියන එක දැන් සිතට ඇතුල් වෙලා. ඉස්සෙල්ලා දෝමනස්සය හටගත්තා අපි ෆික්ස් කරන්න පුළුවන් කියලා හිතන තාක්කල් ඒක සිතට ඇතුල් වෙන්නේ නැහැ. මොකද අපි හිතනවා ඒක හදන්න පුළුවන් කියලා. දැන් දෝමනස්සය කරගන්න බෑ කියන එක තේරුම් අරගෙන සිතට ඇතුල් වෙලා තියෙනවා. ආපහු රවුමක් කරකවන්න. ඒ වෙලාවේදී මේ දෝමනස්සය කියන එක සිතට ඇතුල් වෙලා තියෙනවා. මෙතන මානය නිසා කරකවන්නා වූ රවුම. දැන් මේ දෙක කළාට පස්සේ මෙයාට එනවා මේ තීන විද්‍ය කියන එක ඇති වෙනවා. ඉතින් තීන විද්‍ය ඇති වෙන්නකොට ඒ මේ වෙලාවේදී පේනවා මේ අවිද්‍යා ආශ්‍රය මගින් ඉස්සෙල්ලා සාතයි කියලා තීරණය කරානේ මේක සුබයි කියලා. ඒ සුබ කියන කතාව, ඒ ඇග්‍රීබල් කියන කතාව ගන්න බෑයි කියන එක තීරණය කළා ඉවරයි මේ අවස්ථාව වෙනකොට. අර මුලින් ගත්ත තීරණේ වැරදි කියන එක. එහෙමනේ අපිට වෙන්නේ නේද? මං හිතන් හිටියේ මෙහෙමයි, දැන් මෙහෙමයි කියලා. ආන්නේ විදිහට මෙතන තීන විද්‍ය හට ගන්නවා. හට ගත්තා කියලා කිව්වට මේක මේ සිතට ඇතුළුුනේ නෑ. මනසේ හට ගැනීමක් තියෙනවා. දැන් ඉතින් මේකත් එක්ක යන්න ගෝ එකක් නැති ගතියක් තියෙනවා. එතකොට මෙන්න ආපහු අපි රවුම් දෙකක් කරකවනවා. දැන් මේ හත්වෙනි රවුමයි අටවෙනි රවුමයි මේ කියන්නේ. මේ වෙලාව වෙනකොට අපිට මේ පළවෙනි එකට අපි උස්සන්නේ පටිඝානුසයෙන් සංඥාව උස්සන්නේ අවිද්‍යාව නිසා කරපෝන එක. මේ වෙලාවේ දෝමනස්සය කියන එක තියෙනවා මනසට. ඒ ව්‍යාපාදයේ කියන එකක් දැන් ඇතුල් වෙලා තියෙනවා. ඉස්සෙල්ලා දෝමනස්සය දැන් ටිකක් කරපොන්ට ව්‍යාපාදයත් ඒකට එක්කහු වෙලා. එතකොට අටවෙනි රවුම යනකොට ඒ දෝමනස්සය ව්‍යාපාදයයි තියෙනවා. මේක මේ මාන්‍යත් එක්ක කරකවන. එතකොට ඕගලන්ට පේනවා එක වෙලාවක් අවිද්‍යාවෙන් ඊළඟ වෙලාව මානෙන් කියන එක තියෙනවා. ඉතින් මේක තේරුම් ගන්න පුළුවන්, ටිකක් මතක තියාගන්න පුළුවන්. දැන් මෙතන මේ රවුන්ඩ් එක බොහොම අමාරුයි පිළක් අයට මතක තියාගන්න. හැබැයි මහන්සි වෙන්න ඕනේ මෙතන. මහන්සිලා මේක බලනවා කියන එක තියෙනවා නේද? හරිම ලස්සනයි. මේක බලන්න බලන්න තේරෙන්න සිහිය පවතින පවතින ඉතින් ඒකත් එක්කම අර රෝදයට හොඳට වදිනවා. මේක කරකවන්නේ මේක නේද කියන එක. එතකොට දැන් අපි බලමු ওই පාසල් වල ළමයෝ ඒ අනු අපි බලමු ඔක මතක තියාගන්න කියන එක. දැන් පළවෙනි පන්තියේ දෙවෙනි පන්තියේ ඉන්නකොට ඔන්න දෝමනස්සේ තියෙන මොකද ගෙදර බබාවගේ හිටියා හොඳට මෙතන පාසලට ගියායින් පස්සේ දෝමනස්සහගත ස්වභාවය ඔන්න හට ගන්න. ඉතින් තුනේ හතර පන්තියේ ළමයි ඔය පළක් මිනිස්සුයෝ කියනවා මේගොල්ලෝ මේ හිතනවා කියලා හරියට මේ වෙන ප්ලැනට් එකකින් ඇවිල්ලා වගේ කියලා. මේ ඕන එකක් මට හදන්න පුළුවන් කියලා නේ ඒගොල්ලෝ කල්පනා කරා. I can fix this කියලා කියාගෙන යන කට්ටිය ආන්නේ අර්ථයයි තියෙන්නේ කියලා. එතකොට මේගොල්ලෝ හිතනවා තුන හතර වෙනකොට දෝමනස්සේ කියන එක fix කරන්න පුළුවන් කියලා. පස්වෙනි පන්තිය හයවෙනි පන්තිය එනකොට මෙයාට පේනවා මේක fix කරන්න බෑ. දැන් ටීචර් උගන්වනවා ජියෝග්‍රෆි, භූගෝලයයි, ඉතිහාසයයි, ඕන ඒවායි, එපා ඒවායි ඔක්කොම උගන්වනවා කියන එක ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් දෝමනස්සය කියන එක මනසටම ඇතුල් වෙලා තියෙනවා. මේවා තමයි පාසලි කරන්නේ කියලා නේද? හතේ අටේ පන්තිය එනකොට ඔන්න ව්‍යාපාදී කියන එක තියෙනවා. 9 10 වෙනකොට ඔන්න තීන විද්‍යේ තියෙනවා. ඒකනේ අපි ඕලෙල් විභාගෙ තියලා බලන්න මෙයා කම්මැලියද නැද්ද කියලා නේද? ඊට පස්සේ 11 12 පන්තිය එනකොට උද්දච්ච. අපි දන්නවා ග්‍රේඩ් 11 12 වෙනකොට උද්දච්ච සහගතෝනේ ළමයා ඉන්නේ නේද? නිකන් පොඩ්ඩක් ඇඟ පොඩ්ඩක් එහාට මෙහාට දාගෙන නේද? ඒ වගේ උද්දච්ච ස්වභාවයක් කියන එක තියෙනවා කියන එක තියෙනවා. 13 14 වෙනකොට යාට විචිකිච්ඡාව තියෙනවා. ඒකනේ අපි විශ්වවිද්‍යාලයට යවන්නේ විචිකිච්ඡාව. මේව කරගෙන එන්නේ කියලා 13 වෙනි පන්තියට යනකොට. ඔන්න ඔබ තමයි මතක තියාගන්න භාවිතා කරන්න පුළුවන් ක්‍රම. ওই විදිහට තමයි අපි සිතට ඇතුල් වීම කියන එක වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙතන පෙන්වුවේ මේ 8 වෙනි රවුම ගියාට පස්සේ 9 10 වෙනකොට තීන විද්‍ය කියන එක තියෙනවා. ඉතින් මේ නම්බර්ස් එක පටලව ගන්න එපා. මෙතන එක දාලා තියෙන රූපය කියන එක වටගාන මෙතන 8යි විස්තර කරලා තියෙනවා. එතකොට ඒක බලන එක වටිනවා. භාවනා කරනකොට මේ කරන අවස්ථාවල ඉතින් ওই වටත් එක්ක අපි දිගට භාවනා කරලා තියෙනවා. මේක අල්ලගත්තොත් තමයි ඉතින් ඒක ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි හිටපු පස්වෙනි ස්ලයිඩ් එකට ආපහු අපිට යන්න පුළුවන්. ඉතින් ඒකෙදි අපි ඉගෙන ගත්තා මේ කාමච්ඡන්දය කියන එක හඳුන්වා දුන්නා. රූපයේ ඇති අඩුව කියන එක පෙන්වලා දුන්නා. ඒතර බ්ලේම් ගේම් එකට ගිහිල්ලා තියෙන්නේ මේ රූපය කියන තැනට තමයි. එතකොට මේ අවස්ථාවේදීත් ඕගලන්ට පේනවා මේ මානිය විසින් අපිව මේ ශ්‍රද්ධාවට යනවා කියන එක වළක්වනවා කියන එක මේ අවස්ථාවේදීත් අපිට පේනවා. ඊළඟට ඒ මානියම තමයි අපි සිත පිහිටීමට උදව් උපකාර වුනේ. අන්න ඒකයි ඒ කාමච්ඡන්දය කියන එක තිබ්බා කියලා කියන්නේ මම ෆික්ස් කරන්න පුළුවන් කියලා හිතනවානේ. මානිය විසින් තමයි ඒක පිහිටවන්න උදව් උපකාර කරන්නේ. අපි එතකොට ඊළඟ ස්ලයිඩ් එකට යමු. 6 වෙනි ස්ලයිඩ් එකට. මේ 6 වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට හරි ලස්සන ධර්මයක් පේනවා. මේකේ නම්බර්ස් වගේක් දාලා තිනවා. 1 කියන එක කබලින්කාර ආහාරයට දාලා තිනවා. 2 දාලා තිනවා අත්තා ඉඳන් නිත්‍යයට යනවා කියන එක. ඉතින් අපි දන්නවා අර මානින් ජැක් එක ගහලා තමයි අත්තා ඉඳන් නිත්‍යයට යන්නේ කියලා. 3 කියලා දාලා තිනවා ජාති ඉඳන් ජරාවට යනවා කියන එක. එතකොට ඔය කාරණා තුනයි. ඉතින් ඔතන හරියට බැලුවොත් ඔතන මුළු සතර සතිපට්ඨාණයම ওই කාරණා තුනේ පැහැදිලි වෙන ප්‍රඥාවෙන් සිතලා බැලුවොත් කවුරු හරි. එතකොට මෙතන අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිය දෙයක්. ඒ කියන්නේ අපිට ව්‍යාපාදී කියන එක තියෙනවා නම් අපි දැනගන්න ඕනේ අපිව පල්ලෙහාට ලිස්සනවා කියලා. ව්‍යාපාදී වුණා නම් ඉතින් තීන විද්‍ය කියන එක ඇති වෙලා අපිට වෙනවනේ දිගින් දිගටම යනවා. ඒ කියන්නේ ව්‍යාපාදී නොවෙන්න නම් අපිට අභිජ්ජාව කියන එක නොවෙන්න ඕනි කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. ඉතින් ව්‍යාපාදී නොවෙන්න නම් අභිජ්ජා නොවෙන්න මේ විදිහට අන්තිමට පේනවා මේ රූපයට තමයි බ්ලේම් ගේම් එක කියන එක යන්නේ. අර කාමච්ඡන්ද අවස්ථාවේදී තිස්සෙල්ල පෙන්නවා රූපයට තමයි ප්‍රශ්න කිරීම කියන එක සිද්ධ වුණේ කියන එක. දැන් අපිට පේනවා මෙන්න මේ 2යි 3යි කියන එක ඇති වෙන්නේ මේ එක නිසා. 2 3 2 කියන්නේ අත්තා ඉඳන් නිත්‍යයට යනවා. 3 කියන්නේ ජාති ඉඳන් ජරාවට යනවා. එතකොට මෙන්න මේක තේරුම් ගත්තායින් පස්සේ අපි කෙලීම පුළුවන්කම තියෙනවා. මෙතනින් දාලා තියෙනවා අපනිත චේතෝ, ඒ කියන්නේ උපේක්ඛා ප්‍රමාණයට යනවා කියලා. උපේක්ඛා ප්‍රමාණයට ගිහිල්ලා අපනිත චේතෝ විමුක්තිය කියන එකට එකපාරටම යන්න පුළුවන්කම මට ඇති වුණා ඒ අවස්ථාවේදී. මෙන්න මේක තේරුම් ගැනීම. ඔය 1යි 2යි 3යි කියන එක තේරුම් ගන්න. ඉතින් මේක තේරුම් ගත්තා කියලා කිය මෙහෙම වෙන්න නම් ඒ මෙන්න මේ කාරණා තුන කියන එක තියෙන්න ඕන. අපිට අභිජ්ජා නොවෙන්න ඕන. මොකද අපි දන්නවා මේ අභිජ්ජා වුණා නම් ඉතින් ව්‍යාපාදයේ ඇති වෙනවා මාව ලිස්සනවා මට මේ ප්‍රශ්නේ ඇති වෙනවා කියන එක තියෙනවා. එතකොට අභිජ්ජා නොවෙන්න ඕනි කියන එක පළවෙනි කාරණේ තියෙනවා. අපි දැනගන්න ඕනි මේක අනිත්‍යයි කියන එක. අනිත් අතර දැනගන්න ඕනි ජාති ජරා ව්‍යාධි මරණී කියන එක හැම සත්‍යයකටම තියෙනවා කියන එක. ඒක අර දුක්ඛේ බලලා ඒ දුක්ඛේ හැමෝටම සාධාරණයි කියන එක ගැන අවබෝධයක් කියන එක තියෙනවා. එතකොට මෙතෙන්දී ඕගලන්ට ටිකක් ප්‍රඥාවෙන් යුතුව බැලුවොත් යම්සි දෙයක් පේනවා. මොකද්ද? ජාති ඉඳන් ජරාවට යනවා කියන එක එතනින් නතර කරලා තිබ්බට ප්‍රඥාවෙන් බැලුවොත් පේනවා මේ ජරාව කියන එක සිද්ධ වෙනවා නම් ව්‍යාධිය ඇති වෙනවා මරණිය ඇති වෙනවා. නේද? මරණිය ඇති වෙනවා නම් එහෙනම් නිත්‍යභාවයක් කොයින්ද? නිත්‍යභාවයක් කොයින්ද කියලා කියන්නේ ඒ කියන්නේ මේ අත්තා ඉඳන් නිත්‍යට ජැක් එකක් මානියෙන් ගහලා තමයි මේ නිත්‍ය කතාව ඇවිල්ලා තියෙන්නේ. දැන් මරණය වෙනවා කිව්වම මම මෙතන කියනවා එහෙනම් නිත්‍යභාවයක් නැහැ. එතකොට මගේ මේ කතාව වැටෙනවා. අත්තා ඉඳන් නිත්‍යට යන කතාව වැටෙනවා. දැන් එහෙනම් මම මොකක්ද අල්ලගෙන ඉන්නේ? නිත්‍යභාවයක් නැත්තම් ඉතින් අත්තේ කොයින්ද? මේක මේ සකස් කරන දෙයක්. අඹ කුණු අඹ විකුණන මුදලාලා ඉන්න තාක් කල් මට කියනවා මං ඉන්නවා කියලා නේද? ඒකෙනි පුරම්බුගා මුදලාල් නැති වෙච්ච ගම මේක ඉවරයි. එතකොට දැන් පේනවා එහෙමනම් මේක ප්‍රශ්නේ ගිහිලා තියෙන්නේ රූපේට. අන්නේ රූපේ කියන එක ඒ ප්‍රශ්න කිරීම උඩ තමයි මෙතන මේ මුළු සතිපට්ඨානියම මෙතන තියෙනවා. ප්‍රඥාවෙන් බැලුවොත් ඒ ඒකත් එක්කම තමයි මේ අපනිත චේතෝ විමුක්තිය කියන එකට යන්න පුළුවන්කම කියන එක තියෙන්නේ. මේ යට කැල හරි ප්‍රබලයි. ජාති ජරා ව්‍යාධි මරණ ජාති ජරා වුණා නම් කල්පනා වෙන්න ඕනේ මරණීය වෙනවා. එහෙමනම් නිත්‍යභාවයක් කොහෙද? නිත්‍යභාවයක් නැත්නම් අත්‍යෙක් කොහෙද? අත්‍යෙක් නැත්නම් ආන්න ප්‍රශ්න කරනවා මේ රූපය තමයි මේ කතාව ඔක්කොම හදලා තියෙන්නේ කියන එක. එතකොට අපි ඊළඟට බලමු ඊළඟ ස්ලයිඩ් එක 7 වෙනි ස්ලයිඩ් එක. මේ භාවනාවට අතින් මේ ස්ලයිඩ් එක අපි භාවිතා කරනවා. එතකොට මෙතන මේකේ අර 1 2 3 ඒ කතාව ඒ විදිහටම ඔයගලන්ට පේනවා. මේක මේ මෙත්ත සූත්‍ර භාවනාවේදී මෙතන පෙන්වනවා මේ පටික්කුලයි කියලා ගන්නවා කබලින්කාර ආහාරය. අපටික්කුලයි කියලා ගන්නවා වේදනාව. අර පෙන්වන්නේ පටික්කුලට අපටික්කුලේ සංඥා ඒ විදිහට පෙන්වන්නේ. මේක පටික්කුලයි කියලා ගන්නවා කබලින්කාර ආහාරය. අපටික්කුලයි කියලා ගන්නවා වේදනාව. ඒ කියන්නේ මම ඉවසනවා. ඒ ඊට අරමුණක් වශයෙන් ගන්නවා වේදනාව කියන එක ඉවසන. කබලිකාරක ආහාරේ පටික්කුලයි කියලා කියන්නේ මට ඒක එපා. මම ඒක අකමැති වූ දෙයක්. ආහාරේ පටික්කුලතා සංඥාව කියලා කියන්නේ. කාට හරි මතක් වෙනවා නම් නිර්වාණය ඇති කියලා. ඒ වගේම විමුක්තිය මතක් වෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේ ආකාශ සංඥායතනිය කියන එකට යන්න. ඒ ආකාශ සංඥායතනයට යනවා කියලා කියන්නේ ඒ වෙලාවේදී රූපය නිසා ඇති වුණා වූ සුඛයක් තියෙනවානේ. ඒ රූපය නිසා ඇති වුණා වූ සුඛය අපි ලාභ වශයෙන් ගන්නෙ නැහැ. අන්න ඒ ක්‍රමයට තමයි මේ ආකාශ සංඥායතනයට යනවා කියන එක තියෙන්නේ. රූපය නිසා ඇති වෙන සුඛේ ලාභයි කියලා ගන්නවා නම් එහෙනම් ඒක සුඛය සඳහා මම තාමත් රූපය අල්ලගෙන ඉන්නවා. මම ඒක ලාභය කියලා කියන්නේ නැත්නම් මට එහෙනම් ඒ රූපය ඕනේ නැහැ. මොනෝගයි ওই අර්ථයේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අර සුඛයාව ඒකේ අර අත්ත කියලා ගත්තා පස්වෙනි රවුමි පස්වෙනි ස්ටෙප් එක වෙනකොට අන්න ඒක සිද්ධ වෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. 6 වෙනි රවුමේදී තමයි අ 3rd ස්ටෙප් එකේදී අපි සුඛය කියන එක එන්නේ. අන්න එතෙන්ට යන්නේ නැහැ. එතකොට ඊළඟට ආයෙත් පෙන්නනවා මේ දෙකම ගැන කල්පනා කරනවා. මොකද්ද? රූපය මේකේ පටික්කුලයි කියලා ගන්නවා රූපය. දැන් අපටි ගුලයි කියලා ගන්නවා වේදනාව මේ ආකාශ සංඥායතන නිසා ඇතිවෙනා වූ වේදනාව. මේ දෙකම මගේ නෙමෙයි කියලා කෙනෙක් ගන්නවා නම් විමුක්තිය තියෙනවා කියලා නිර්වාණය ඇත කියලා. අන්න එතින්දී මේ පුද්ගලයාට විඥානංචායතනිය කියන එකට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඉතින් අපි කලිනුත් මේක පැහැදිලි කළා. එතින්ට යනවා කිව්වම මේ තමා වෙමි කියන දෘෂ්ටිය ලාභයි කියලා ගන්නෙ නැහැයි කියලා. තමා වෙමි කියන දෘෂ්ටිය ලාභ වශයෙන් නොගැනීම කියන එක එතින්දී සිද්ධ වෙන්න ඕන. එතකොට මෙතන ඒ කියන්නේ ආකාශ සංඥායතනය මතකද අර භවය භෝගේ ඕකාරය කියලා කිව්වේ නේද? ආකාස සංඥායතනේ නිසා ඇති වුණා යම් කිසි දෘෂ්ටියක් එක නොවනවා කියන එකයි මේ මේ පෙන්වන්නේ විඥානංචායතයට යනකොට. තවත් ක්‍රමයකට ඕක පෙන්වන්න පුළුවන්. ඔගොල්ලෝ දන්නවා මෙතන මේ ඩයමන්ඩ් එකක් තියෙනවා කියලා. මොකද්ද මේ ඩයමන්ඩ් එක? ඒ කියන්නේ අලුව කෑල්ලක් වගේ එකක් තියෙනවා. වේදනාවෙන් ඉඳන් චේතනාවට. චේතනාවෙන් ඉඳන් සත්‍යයට. ඉඳන් සත්‍යයෙන් බයාගතිය. බයාගතියෙන් ආපහු වේදනාවට. වටේටම එන්නව එකක් තියෙනවා. මෙන්න මේකෙදි මෙන්න මේ කෑලි දෙක කපලා දානවා නෝ. ඒ කියන්නේ බයාගතිය ඉඳන් වේදනාවට එන කෑල්ල කපනවා. වේදනාවෙන් ඉඳන් මනෝ සංචේතරව එන කෑල්ල කපනවා. අන්න දේ කෑල්ල දෙක කැපීමෙන් තමයි මේ විඥානං ඡායතනිය කියන එකට යනවා කියන එක තියෙන්නේ. ඉතින් ධර්ම එක එක ආකාරයෙන් ඔක බලන්න පුළුවන් කම කියන එක තියෙනවා. එහෙම නැත්නම් කියන්න පුළුවන් හත් වෙනි රාමුවේ පළවෙනි ස්ටෙප් එක නොවේ කියලා. ඒක තමයි මේක කපනවා කියලා කිව්වේ. ඊළඟට ආපහු පෙන්නනවා වේදනාව කියන එක පටික්කුලයි අප්පටිකුලයි කියලා ගන්නවා චිත්ත සංස්කාර. වේදනාව සඳහා හදන චිත්ත සංස්කාර අප්පටිකුලයි. දැන් මම වේදනාව ඉවසන්නේ නැහැ. ඉස්සෙල්ලා මම රූපේ පයි කියලා කිව්වා. අබලින්කාරය ආහාරේ පයි කිව්වා. රූපේ පා කියලා කිව්වා. දැන් කියනවා රූපේ විතරක් නෙවෙයි මට වේදනාවත් එපා. හැබැයි තාමත් චිත්ත සංස්කාර වේදනාව සඳහා හදන චිත්ත සංස්කාරයක් තියෙනවද? ඒක මම ඉවසනවා. ඒකට ඉඩ දෙනවා. අප්පටිකුලයි. ඉටුහරුණක් හැටියට ඒක ගන්නවා. මෙන්න මේ වෙලාවේදී එයාට මතක් වෙනවා නම් විමුක්තිය තියෙනවා යම්. ඒ නිර්වාණී ඇත කියලා. අන්න ඒ වෙලාවේදී ආකින්චන් ආයතනිය කියන එක එයාට සිද්ධ වෙනවා. ඒ අවස්ථාව වෙනකොට අපි අර අපි ඩයමන්ඩ් එකක් ගැන කතා කළානේ. ඒ ඩයමන්ඩ් එකේ උඩ කෑලි දෙකයි කපන්නේ. ඒ කියන්නේ ධම්මමච්චරියෙන් තියෙන වේදනාව ඉඳන් මනෝ සංචේතනාවට යන එක කපනවා. මනෝ සංචේතනාව ඉඳන් ඉඳන් සත්‍යයට යන්නව පැලලක් තියෙනවද ඒක කපනවා. ඉතින් ඔක හරියට අර මක්කයත් අයින් කළා ඊර්ෂ්‍යාවත් අයින් කළා කියන අර්ථයයි තියෙන්නේ. ඊර්ෂ්‍යාවයි මක්කයයි දෙපැත්තෙන් අයින් කළා. ඒ මැද්දේ තිබෙනවා පරාමාසයට සම්බන්ධ වෙලා පොල්ලක් ඒකත් අයින් කළා. දානෝ ඒක ලාභයි කියලා ගන්නෙ නෑ. අන්න ඒ විදිහට කිරීම නාකින්චන් ආයතනෙ කියන එක. තේන්න පුළුවන් කියන එක පෙන්නනවා. ඊළඟට හතරවෙනි කාණ්ඩට පෙන්නනවා මේක පටික්කුලයි වේදනාව අපටික්කුලයි ආකින්චන් ආයතන සංඥාව. ආකින්චන් ආයතන සංඥාව තාම ඉවසනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මේ දෙකම මගේ කියලා ගන්නේ නැත්තම් උත්තර තුනක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සංඥාව මගේ කියලා ගන්නේ නැත්තම් ශුන්‍යතා චේතෝ විමුක්තියට යන්න පුළුවන්. සංඥාව දුකයි කියලා ගත්තොත් අප්පනීත චේතෝ විමුක්තියට කියන එකට යන්න පුළුවන්. සංස්කාර මගේ නෙමෙයි කියලා ගත්තොත් නේව සංඥා නා සංඥායතන කියන එකට යන්න පුළුවන්. අන්න ඒ උත්තර තුනයි ඔතන තියෙන්නේ. සඤ්ඤාව මගේ නෙවෙයි කියලා ගන්නවා ශුන්‍යතා චේතෝ විමුක්තිය. ඒක දුකයි කියලා ගත්තා අප්පනීත චේතෝ විමුක්තිය. සංස්කාර මගේ නෙවෙයි කියලා ගත්තාම නිව සංඥා නා සංඥායතන කියන එකට යන්න පුළුවන් කියන එක තියෙනවා. එතකොට අපි ඊළඟ පිටුවට ගියොත් මෙතන පෙන්නනවා මේ මෙත්තාව වඩන්නේ කියලා කිව්වේ බොජ්ජංග හතක් එක්ක නේද? ඒකනේ මේ සූත්‍රයේ තියෙන්නේ. එතකොට මෙත්තා බොජ්ජංග හතත් එක්ක වඩනකොට මෙතන පෙන්නනවා මේ පටිසම්භිදා මග්ගයේ දෙවෙනි පොතේ සිංහල පොතේ පිටුව 71 සබ්බේ සත්තා අවිරිනෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුපිනෝ හොಂತಿ සතින් උපට්ඨපේති සති සම්පොජ්ජංගා පරිභාවිතා හොති මෙත්තා චේතෝ යුක්තිය කියලා පෙන්නනවා. ඒ කියන්නේ සියලු සත්‍යෝ වෛර නැත්තාහු වෙත්තා. සබ්බේ සත්තා අවිරිනෝ හොಂತಿ වෛර නැත්තෝ වෙත්තා. ඊළඟට පෙන්නනවා බය නැත්තෝ වෙත්වා කියලා. ඒ කියන්නේ කේමිනෝ හොන්ති කියලා කිව්වහම සේෆ් වෙන්නේ කියලා බය නැත්තෝ වෙන්නේ කියලා කියනවා. සුඛිනෝ හොන්ති සුවපත් වෙන්නේ කියන එක කියනවා. අන්න ඒ වෙලාවේදී යාගේ සිහිය එළඹ වනවා නම් ඒ විදිහට සතින් උපට්ඨපෙtti සිහිය ඇති කර ගන්නවා නම් සති සම්බුද්ධංග පරිභාවිතා හෝති මෙත්තා චේතෝ නුක්ති. මොකද්ද පරිභාවිතා කියන්නේ? පරිභාවිතා කියන එකේ ඔය ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ට්‍රේන්ඩ් නැත්නම් පෙනිට්‍රේටඩ්. සිංහල භාෂාවෙන් කියනවා ශික්ෂාව නැත්නම් නිබ්බිදාව. එතකොට සති සම්පුජ්ජංගෙන් ට්‍රේන් වෙලා තිනවා. ඒ නිබ්බිදාවකට ගිහිල්ලා තිනවා. අන්න ඒක තමයි ඔය සතිය ඇති කර ගන්නවා කියන සතින් උපට්ඨපෙත්තා කියලා අපි බැලුවේ නේද? අර හතරෙනි ප්‍රතිපදාව කතා කරනකොට. ඒ කියන්නේ අපේ ට්‍රේනින් එක මොකද්ද? පාණ දස කුසලේ. දස අකුසලේ එපා කියලා. අන්න ඒකයි කියන්නේ. එතකොට එන්නේ ඒක තියෙන්න ඕන. ඉතින් හරින් ඉතින් දස කුසලේ නැත්තම් ඉතින් මම මෙත්තාව තියනවා කියලා ගිහිල්ලා පොළොව ආරනවා නම් එතකොට වෙනවනේ නේද? පානාතිපාතයේ සතියක් නැහැ එතකොට. පානාතිපාතය කරනවා එතකොට මෙතන සතාට නිදුක් වේවා නිරෝගී වේවා කියලා තමයි මේක අනින්නේ. අනින්න කොට ඇවිල්ලා දෙකට කැපිලා යනවා පානාතිපාතය කරනවා. මේක කරන්න බෑ. එතකොට සති සම්පෝඥයන්ගේ පරිභාවිතා වෙනවා කියලා කිව්වා. ආයෙත් වෙනවන සබ්බේ සත්තා අවිරිනෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුදිනෝ හොಂತಿ ප්‍රඥාය පවිචිනති චිනාති ධම්ම විචී සම්පෝඥංගා පරිභාවිතා හොති මෙත්තා චේතෝ නිත්‍ය කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රඥාවෙන් විමසනවා නම් ධම්ම විචී සම්පෝඥංගේ විසින් පරිභාවිතා වුණා කියලා කියනවා. ඉතින් දැන් අපි ඔය ඉස්සෙල්ලා කියපු කතාවේ මේක තියෙනවා නේද? පානාතිපාතී කරමින් මට මේක කරන්න බැයි කියන අර්ථය තමයි ඒකේ වෙන ප්‍රඥාවෙන් විමසලා බලනවා. මේක මේ දෙක එකට යන දෙයක් නෙමෙයි කියන එක. සබ්බේ සත්තා අවිරණෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුබිනෝ හොಂತಿ ඒ සියලු සත්‍ය වෛර රහිතෝ වෙත්තා බය රහිතෝ වෙත්තා සූපත් වෙත්තා කියලා. විරියම් පග්ගං හාති. විරියම් පග්‍රහ කරනවා කියලා කියනවා. ඒ කියන්නේ එක්සර්ටින් එනර්ජි නේද? විරිය සබ්බොඤ්ඤංගේ විසින් පරිභාවිතා වෙනවා කියලා කිව්වා මෙත්තා චේතෝ විමුක්තිය. ඒ කියන්නේ මෙත්තාව පවතින්නේ නැහැ මේක. මේව භාවිතා කරන්නේ නැත්නම් හරියට ඒ මෙත්තාව ඒවත් එක්ක පවතිනවා නම් ඔන්න තමයි බොහොම සරලට භාවිතා කරලා ඉතින් එතෙන්දී අර සුභ කියන විමුක්තිය කියනවට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඊළඟට හතරවෙනි කාණ්ඩට වෙන්නනෝ සබ්බේ සත්තා අවිරණෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුභිනෝ හොಂತಿ. වෛර නැත්තෝ වෙත්තා බය රහිතෝ වෙත්තා සූපත් වෙත්තා කියලා. පරිලාහම් පටිප්ප සම්බේති. පටිප්ප සම්බේති කියවම සංසිඳනවා කියලා කියන එක. පරිලාහේ සංසිඳනවා. ප්‍රීති සම්බොජ්ජංගා පරිභාවිතා හොති මෙත්තා චේතෝ විමුක්ති. ඒ කියන්නේ මේකෙන් අර පරිදාහය කියන එක සංසිඳීම කියන එක කරන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා ඕගලන් සන්තෝෂයෙන් ඉන්නකොට කාටවත් බනින්න යන්නෙත් නෑ. ඒක එහෙම ඉන්නවා. හැබැයි වේදනාවකින් ඉන්නකොට ඇඳේ කිඳිරි ගගා ඉන්නකොට මැස්සෙක් ගියත් තරහයි නේද? අන්න ඒ වගේ නේ තියෙන්නේ. එතකොට මෙතන දැන් බලන්න ඕගොල්ලෝ කාය පීඩණයෙන් අපි හැමෝම ඉන්නේ. මේ පුටුවේ වාඩිලා ඉන්න එකෙන් අපිට තේරෙනවා කොච්චර පීඩනයක් තියෙනවද කියන එක. එතකොට මට ප්‍රීතිය තියෙනවනේ මේ පුටුවේ වාඩි ඉල්ලක් ගැන මම කල්පනා කරගෙන ඉන්නේ නැහැ. ප්‍රීතිය ගැන තමයි මගේ මෙනෙහි කරලා තියෙන්නේ. එතකොට ප්‍රීතිය නිසා පරිදාහය කියන එක මගේ සංසිඳීම කියන එක තියෙනවා. කාය පීඩනය කියන එක දැනෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මට මෙත්තාව හොඳට පවත්වන්න පුළුවන් මැස්සෙක් ගියත් Tamanට ඉවසන්න පුළුවන්කම කියන එක තියෙනවා. මම සන්තෝෂයෙන් ඉන්නේ නේද? ඊළඟට ආපහු පස්වෙනි කාණ්ඩට වෙන්නන සබ්බේ සත්තා අවිරුණෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුපිනෝ හොಂತಿ දුත්තුල්ලං පටිප්ප සම්බේති පස්සද්දි සම්බොජ්ජංගා පරිභාවිතා හොති මෙත්තා චේතෝ විමුක්තිය කියලා. දුත්තුල්ල භාවය කියන එක තමයි ඔය ඊර්ෂ්‍යාව මච්චරි මක්කේ පලාසය කියන එක. ඒ වයින් අපි නොයනවා නම් අපිට ඔය පස්සද්දිය කියන එක අපිට ඇති වෙනවා. ඒකේ දැවිදැවි ඉන්නවා නම් ඉතින් අපිට ඒක නෑ. ඒ දුත්තුල්ල භාවය කියලා කියන්නේ ඒකයි. ඒක මෝරල් කරප්ෂන් එක කියලා කියනවා. ඩිප්‍රවිටි කියලා කියන්නේ. එතකොට අන්නේ අර්ථයෙන් අපිට පෙන්වනවා ඒ පස්සද්ධිය කියන එකගේ මෙත්තා චේතෝ විමුක්තියට සපෝට් කරනවා කියන එක එතන තියෙනවා. හයවෙනි කාණ්ඩට පෙන්වනවා සබ්බේ සත්තා අවිරණෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුපිනෝ හොಂತಿ චිත්තං සමාදාහති සමාධි සම්බොජ්ජංගා පරිභාවිතා හොති මෙත්තා චේතෝ විමුක්තිය කියලා. එතකොට එතනින් පෙන්වනවා චිත්තය කියන එක අපි සමාදාන් කරගන්නවා නම් මෙත්තා චේතෝ විමුක්තිය සමාධිය මගින් පරිභාවිතා වෙනවා කියලා. ඒ කියන්නේ අපි සිත එකතු කරගත්තා නේද? එන්න අපි මේ පානාතිපාතය එහෙම නොකර ඉමු කියලා අපි කන්සන්ට්‍රේට් කරගත්තා. ඒක තමයි අපි ජීවත් වෙන ක්‍රමය. මෙන්න මේ විදිහට එකතු කර ගැනීමක් කියන එක කරනවා කියන එක. ආයෙත් පෙන්නන සබ්බේ සත්තා අවිරුණෝ හොಂತಿ කේමිනෝ හොಂತಿ සුපිනෝ හොಂತಿ ඥානේන් ක්ලේශේ පටිසංකති කියලා කියනවා. එක සිංහලෙන් කියන නුවණින් කෙලසුම් ප්‍රත්‍යාවේක්ෂ කරනවා කියලා. Reflects on defilements with knowledge කියන එකයි කියන්නේ. නුවණින් කෙලසුම් ප්‍රත්‍යාවේක්ෂ කිරීම. අන්න එහෙම වෙනවා නම් අපිට මේ මෙත්තාසේතෝ විමුක්තිය උපේක්ඛා සම්බොජ්ජංගේ විසින් පරිභාවිතා වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ඒකෙන් ට්‍රේන් වෙලා තියෙනවා. ඥාණයෙන් අපි දැනගන්නවා මේ පානාතිපාතිය වගේ දේවල් කරලා අපාය තිරසන් ලෝකේ තමයි ඉපදෙන්නේ. කර්මයේ කර්මානුව තියෙන දේවල් ලැබ තේරුම් ගන්න. ඒක තේරුම් අරගෙන මේ නිබ්බිදාව කියන එක සම්පූර්ණ කරනවා මේ අවස්ථාවේදී. මේ ශික්ෂාව නිබ්බිදාව සම්පූර්ණ කිරීම කියන එක මේකට එනවා. එතකොට මෙන්න මේක අපි 9 වෙනි ස්ලයිඩ් එකට යමු. ඕක පැහැදිලි කරනවා 9 වෙනි ස්ලයිඩ් එකේ ওই කාරණාවත් එක්ක. ඒක පෙන්නනවා මේ මෙත්ත සූත්‍රය කියන එක අපි දන්නවා. අපිට මේ අභිජ්ජාව කියන එක නිසා අපිට කාමයේ කියන කාමච්ඡන්දයේ කියන එක ඇති වෙනවා. කාමච්ඡන්දයේ ඇති වුණා නම් ව්‍යාපාදයේ කියන එක ඇති වෙනවා කියලා අපි ඒක දන්නවා. ඉතින් මෙතෙන්දී අපි දන්නවනේ අර බ්ලේම් ගේම් එක කොහොමද යන්නේ කියලා නේද? ඒ කියන්නේ අර 1 2 බැලුවා, 1 2 බැලුවාන් පස්සේ කියනවා 3ට ගියා. මනෝ සංචේතනයෙන් ප්‍රශ්න කළා. එයා කියන මේ අපේ මගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙන්න මේ රූපේ කියන එක තියෙනවා. එතකොට රූපේ ਵਿਚාරණු. එතකොට සතියෙන් කරන්නේ මොකද්ද? රූපය කියන එක ਵਿਚාරණු. මතකද සති සම්බොජ්ජංගේ තියෙන ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අස්තංග. මේ රූපය නිසා තමයි මෙන්න මේ කතාව කියන එක. ඒකේ ඇතිවීම නැතිවීම කියන එකත් එක්ක අපි දැන ගැනීමක් කියන එක තියෙනවා. ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගේ කියන එකේදී අපි ප්‍රශ්න කරන්නේ මේ ප්‍රතිඵලය. රූපය නිසා යම් කිසි ප්‍රතිඵලයක් ඇති වෙන මොනවද ඇති? රූපය නිසා අපිට ඇති වෙන්නේ මෝහය. අපි දන්නවනේ. අපි රූපය භාවිතා කළා නම් කර්කෝල ගියා, තීන විද්‍යාව, තයෝ ධම්ම සූත්‍රය අපි දන්නවා. අපිට අන්තිමට යන්නේ මෝහයට කියන එකට. දන්නවා. එතකොට රූපය නිසා ඇති වෙන ප්‍රතිඵලය. ඊළඟට පෙන්නනවා ඒ දම් විරිය සම්බොධ්‍යංගය කියන එක අපි භාවිතා කරනවා අපි රෝගී බව කියන එක පත් වෙන්න. මොකද රූපය කියන එක ගත්තා නම් මම වටාටා ගැව්වා නම් ඕගොල්ලෝ ටිකකට ඉස්සෙල්ලා දැක්කා තීන විද්‍යය කියන එකට එනවා. තීන විද්‍යය කියලා කියන්නේ සික්. තමන්ගේ චිත්තයන් චෛතසිකයන් රෝගී ස්වභාවය කියන එකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නොවෙන්න තමයි අපි විරිය කියන එක භාවිතා කරන්නේ. ඊළඟට ආපව ප්‍රීති සම්පොජ්ජංගය කියන එක අපි භාවිතා කරනවා ওই පරිලාහය කියන එක. ඒකේ අපිට පේනවා මේකෙන් අපි දැවෙනවා, පිච්චෙනවා. මම කිව්වේ අර පුටු කොටලා ඉන්නකොට රිදෙනවා. ඒක නිසා ඒ තියෙනවා. එතකොට මේ රූපය නිසායි මේක ඇති වෙලා තියෙන්නේ. ඒකෙන් ඇති වෙනා උදේ ප්‍රීතිය තියෙනවා නම් මට මේ ඔළුවේ ප්‍රීතිය ඇති වෙනවා. ඒක නිසා අර කයේ සම්බන්ධය ගැන මගේ දැවිල්ලක් නැහැ. සන්තෝෂයෙන් ඉතන ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. පස්සද්දි සම්බොජ්ජංගේ කියන එකෙන් අපි මේ ඊර්ෂ්‍යාව, මක්කේ පලාසේ, මච්චරිය කියන එක දුත්තුලභාවය කියලා කියන්නේ. අන්න ඒකෙන් අපි අයින් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ගත්තාම ওই ආකාසඤ්ඤායතනෙ, විඥානඤ්ඤායතනෙ වාගේ දේවල් වල තිබෙනවා ඇලීම් පවා ඒ අවස්ථාවේදීට අයින් කරගන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒවත් පහ කරනවා කියන එක. සමාධි සම්බොජ්ජංගේදී අපි චිත්ත එක්කහ කරගන්නවා. ඊර්ෂ්‍යාව, මක්කේ පලාසේ, මච්චරි මේවා අපිට එපා කියලා. ඒක තමයි කරන්නේ. සමාධිය එක්කහ කරගන්නවා. ඊළඟට උපේක්ඛා සම්බොජ්ජංගේ කියන එක අපි භාවිතා කරන ওই සාතේය. මෙතන සාතේ මේක ආසේ හැංගිලා තියෙන්නේ මේ. ඒක පහ කරන්නේ කියන එකට උපේක්ඛාව කියන එක භාවිතා කරනවා. ඉතින් මේ අවස්ථාවේදී ඕගලන්ට අර කාපෙන්ටගේ ඩිස්කෂන් එක මතකද අපි පෙන්නවා ඊයේ වම්මික සූත්‍රයේ කතා කරපු වෙලාවේ. කාපෙන්ටගේ ඩිස්කෂන් එකක් පෙන්නුවේ. අර මේ හතරෙනි ධානයට ගියේ කෙනා දන්නේ නැත්නම් මොකද්ද කියන එක පෙන්නවානේ. ඒ අවස්ථාවේදී කිව්වනේ මේ මරණය කියන එක රොඩ් බාස්මන්ගේ කතාවක් එක්ක වෙන්නේ. එතකොට ඒක මතක් කරගන්න පුළුවන් මේ අවස්ථාව කියන කොට ගත්තාම. ඉතින් මේ රහතන් වහන්සේ මේකේ අවස්ථාවේදී මේ හොඳ උදාහරණයක් දුන්නා. ඒ උදාහරණය තමයි ඔය කුණුමාළු ටැංකියක් කියන එක. ඒ කියන්නේ අපි ඒ කුණුමාළු ටැංකියක් කියලා අපි දැනගෙන හිටියේ නැහැ. කාලයක් ගිහිල්ලා භාවනා කරලා තමයි ඔන්න කුණුමාළු ටැංකියයි කියලා මේක තේරුම් ගත්තේ. මේ දෙතිස් කුණුපෙයි කියන එක තේරුම් ගත්තා. ඉතින් ඊට පස්සේ මේක තේරුම් ගත්ත මිනිස්සයා කවදා හරි දවසක මේ කුණුමාළු ටැංකිය අස් කරනවා. ඉතින් අස් කරලා ආවිල්ලා බොහොම සන්තෝසයි අතත් පිහදාගෙන ඉතින් එයා කියන හැබැයි එයා කතා කරන්නේ මොකක් ගැන දස් කළා කියලා. කුණුමාළු ටැංකිය අස් කළා කියලා එයාට ඒ සුඛයක් කියන එක තියනවා කියන එක තේරෙනවා. ඊළඟට අපි අර පෝතලිය සූත්‍රය බලපු වෙලාවේ ඔය පැහැදිලි කරලා දුන්න අර අපි නිතරම මේ රෝද කරකවන ගමන් ඉන්නේ. දැන් අපි අට පැනලානේ. අටවෙනි රවුම පැනලා. ඕන වෙලාවක අපි අට රවුම පැනලා එතනින් පස්සේ තමයි මේ යන්නේ. දැන් අපි පළවෙනි රවුමයි කියලා කිව්වට ඒ කියන්නේ නවවෙනි රවුම නේද? නවේ නෙමෙයි. අටේ වකීයද? අර මොඩ් කියන වැලුව එකයි මේ ඇවිල්ලා තියෙන්නේ. අටෙන් අට රවුමෙන් ඇවිල්ලා තියෙන දිගින් දිගටම ගිහින්. එතකොට දැන් අර මතකද අර මීයාගේ බූසගේ කතාවක් කිව්වා. අර පූසා තමත් එක්ක ඉන්නවා. මීයක් මේකට යනවා දැක්ක ගමන් බටේ ඇතුළට මූත් එක පාරටම දුවගෙන ගිහිල්ලා අර කසට රින්ද ගන්නවා. සිතන්නේ නැහැ, මොකක්වත් නැහැ. පෙර සංස්කාරයන් නිසා ඌ ගිහිල්ලා දුකට වැටෙනවා කියන එක ඒක පේනවා. එතකොට උපේක්ඛාව කියන එක තියෙනවා නම් මොකද වෙන්නේ? අර දකින අවස්ථාවේදී එකපාරටම අපි මේක සුබයි කියලා මේ ගන්නෙ නැහැ. ඒ කියන්නේ මේ අවස්ථාවේදී උපේක්ඛාව තියෙනවා නම් අර කැරකවීම කියන එක එක්ක නතර වෙලා තියෙනවා. එහෙම නැත්නම් නතර වෙන්න ආසන්න වෙලා තියෙනවා. අර පෙර රූපයන් මගේ කියලා අරගෙන ඇති වුණා වූ රෝදේ කර කියලා පවර් එකක් තියෙනවා නියම් කිසි ආකාරයකට. දැන් මම මෙහෙම ස්පින් කරයි කියන්නේ කොහොස්සෙල්ල. දැන් ඒකේ ස්පින් එක ගෙවිලා ගිහිල්ලා. මේකට වඩා හයියෙන් යන්නේ නැහැ. මේක ගිහිල්ලා ගිහිල්ලා දැන් මේ නතර වෙන්න බයිසිකල් රෝදේ එනවා නතර වෙන්න. ආන්නේ වගේ තත්ත්වෙට. එක්කෝ නතර වෙලා එහෙම නැත්නම් නතර වෙන්න ආසන්න වෙලා තියෙන. ඒක නිසා අර ගැම්මක් නැහැ. මේකත් අරගෙන ඕගොල්ලන් අරගෙන යන්න. සුබයි කියලා ගන්න. අන්න ඒ තත්ත්වයට පත් වෙලා. ඒක රූපේක්කාවෙන් ඔන්න ඔය දේ කරනවා කියන එක තියෙනවා. කියන උපේක්ඛාවෙන් ගත්තාම එයා තේරුම් ගන්නවා මේ රූපයත් එපා, රූපය නිසා ඇතිවෙනා වූ ප්‍රතිඵලයත් එපා කියන එක තියෙනවා. රූපයත් එපා, රූපය නිසා යම් කිසි ධර්මයක් හට ගන්නවද ඒකත් මට එපා කියන අර්ථයට එයා ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ අපි බලමු 10 වෙනි කාරණේ, ඒ කරුණා භාවනාව කියන එක 10 වෙනි ස්ලයිඩ් එක. දැන් ඒ අවස්ථාව වෙනකොට ওই කබලින්කාර ආහාරය කියන එක අපි ගන්නවා පටිකූලයි කියලා. එතකොට අපටිකූලයි කියලා ගන්නවා අර කුණු මෑලි මාළු ටැංකිය කියන එක අස් කිරීමෙන් යම් කිසි වේදනාවක් ඇති වෙනවානේ. කුණු මාළු ටැංකිය අස් කරා දැන් ඒක සුබයි. මං කිව්වේ අර අත් දෙකක් පිහදාගෙන දැන් එන සුබයි කියලා කියනවා. ඒ අවස්ථාවේදී යාට යම් කිසි වේදනාවක් කියන එක තියෙනවා. දැන් මේ වේදනාව නිසා ඇති වෙන ප්‍රතිඵලය කියන එක පහ කිරීම තමයි අපි මේ බොජ්ජංගය කියන එක භාවිත කරන්නේ. නැත්තම් මේ වේදනාව අපි අල්ලගෙන ඉන්නවා. එතකොට මේ ප්‍රතිඵලය පහ කරනවා. මේ අවස්ථාවේදී අපි අර සුඛ සංඥාව කියන එක විමසනවා මේ අවස්ථාව වෙනකොට. ඒ සුභය නිසා ඇති වෙච්ච සුඛ සංඥාව. සුභයට නිත්‍යයි කියලා එක්කහුවල සුඛ සංඥාවක් ඇති වෙලා තියෙන්නේ. දැන් ඒක විමසීමක් කියන එක කරනවා. ඒ උපේක්ඛා සම්බොජ්ජංගය කියන එකදී අපි ඊර්ෂ්‍යාව කියන එක පහ කළා. ඒ කියන්නේ ඊර්ෂ්‍යාවේ සමුදය කියන එක අපි දැනගන්නවා. ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙන්නේ අපි දන්නවා ওই වේදනාවත් එක්ක ඔක සම්බන්ධයි. ඒතර වේදනාව අල්ලගෙන ඉඳලා මේ කතාව තියෙන්නේ. එතකොට ඒක දැනගෙන, ඒ කියන්නේ ඊර්ෂ්‍යාවේ සමුදය මක්කියයි කියලා ඒක දැනගෙන ඒක පහ කිරීමක් කියන එක කරනවා. එතකොට මේ බොජ්ජංග හතම මේකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතන කෑලි හතක් එතන එනවා ඒ කරුණාවත් එක්ක. එතකොට ඊර්ෂ්‍යාව පහ කරලා ආකාස සංඥායතනෙට කියන එකට යනවා කියන එක තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී අර රවුම් වශයෙන් ගත්තොතින් මේ 6 වෙනි රවුම 3rd step එක. අර වේදනාව සුඛයි කියලා ගන්න එක ඒක ලාභයක් වශයෙන් ගන්නෙ නැහැ. ඒක මම අර කලින් හුඟක් බලපු අයට ඒක මම කියන්නේ. ඒ වගේම මේ සුඛය ලාභ වශයෙන් අත්තා වශයෙන් ගත්තොත් තමයි යෝග ඇති වෙන්නේ. එතකොට අර ඒ විදිහට මේ ගන්නේ නැති කියන එක කරුණාවෙන් අපිට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. මුදිතා භාවනාවේදී කියන එක ගත්තාම අපි මේ වෙලාවේදී බලනවා මේ මක්කේයි කොක්කුච්චයි විචිකිච්ඡාව, කියන්නේ විචිකිච්ඡාවේ කොටසක්. ඒ වගේම පලාසය කියන එක. මේ අවස්ථාවේදී අපි අර මේ ආකාසඤ්ඤායතන වේදනාව කියන එක අපි ප්‍රශ්න කරනවා. ආකාසඤ්ඤායතන වේදනාව මගේ කියලා ගත්තාම අපිට දුත්තුල්ලභාවය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ නිවනින් පිට දෙයක් ගත්තනම් දුත්තුල්ලභාවය අපිට තියෙනවා. ඒ කියන්නේ මක් ඊර්ෂ්‍යාව මක්කේ කියන එක. ඉතින් මේ වෙලාවේදී මේ මක්කේ කියන එක අපි පහ කරනවා. මක්කේ පහ කිරීමෙන් අපිට විඥානං ඡායතන කියන එකට යන්න පුළුවන්. එතකොට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්ක තමයි අපිට මේ සුභයට නිට්යයි කියලා එකතු කරන්නේ නැත්තම් අපිට අන්න එතෙන්දී සුභ කියන විමුක්තියට යන්න පුළුවන්. මොකද අපි ඇත්තෙම කියනවා නම් තියෙන්නේ අසුභයක්. නමුත් අපි ඒක සුභයි කියලා ගත්තා නිත්‍ය එක්ක අහුගලා ඒකෙන් තමයි අපිට මේ සුභ කියන විමුක්තියට යන්න බැරි වෙලා තියෙන්නේ. ඒකතර මේ කරුණා භාවනාවේදී ඕගොල්ලන් කරන්නේ ඊර්ෂ්‍යාව කියන එක පහ කරනවා. මුදිතා භාවනාව වෙනකොට මක්කේ කියන එක පහ කරනවා. මතක තියාගන්න ඕන මක්කේ පහ කිරීමෙන් තමයි මේක තියෙන්නේ. එතකොට මුදිතා භාවනාව වෙනකොට ආකාසඤ්ඤායතන වේදනාවයි විමසන්නේ. ඒක මගේ කියලා ගත්තොත් මට ඇති වෙනවා මක්කයක්. ඒ ආකාසඤ්ඤායතනෙ නිසා ඇති වෙච්ච මක්කේ. එතකොට ඒක නිසා යම්කිසි තමා යන දෘෂ්ටියක් තියනවාද ඒක ලාභයක් කියලා ගන්නෙ නැහැයි කියන එක තියෙනවා. ඉතින් වාර දික්ටි අනුසයත් ඒකක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ 6 වෙනි 7 වෙනි රවුමේ පළවෙනි ස්ටෙප් එකට යන්නේ නැහැ. ඒ කියන්නේ අර 6 වෙනි රවුමේ 6 කියන එක දික්ටි අනුසය කතාව නැහැයි කියන එක තවන්ට තියෙනවා. දික්ටි අනුසයක් කියන්නේ දික්ටිය ලාභයි කියලා ගත්තොත් දික්ටි අනුසයක් ඇති වෙනවා. ඊළඟට උපේක්ඛා භාවනාව කියන එක ගත්තාම මේ අවස්ථාවේදී අපි බලනවා මේ සංඥා සංස්කාර පටිලාභය කියන එක ප්‍රශ්න කරලා බලනවා. එතකොට මේවා ඔක්කොම මේ චිත්ත සංස්කාර වේදනාව සඳහා හදන චිත්ත සංස්කාර. මේ වෙලාවේදී අපි අත්ත් සංඥාවන් අපි ප්‍රශ්න කරනවා. අත්ත් සංඥාවන් ප්‍රශ්න කරනවා. ඒක ලාභය කියලා අරගත්තොතින් ඒ කියන්නේ ඒක නිසා අපි දන්නවා මේ සංඥාව ලාභය කියලා ගත්තොතින් ඉතින් ආකින්චන් ආයතනේ වෙන්නේ නැහැ. ආනන්ද සප්පාය සූත්‍රෙත් අපි ඔක බැලුවා. සංඥාව ලාභයක් කියලා ගන්නෙ නැතුව තමයි අර පළවෙනි ප්‍රතිපදාවෙන් කිව්වේ ආකින්චන් ආයතනට යනවා කියන්නේ. එතකොට මේක ලාභයි කියලා ගන්නෙ නැත්නම් අපිට ආකින්චන් ආයතනෙට යන්න පුළුවන් කියන එක තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී එකක් හිතලා බලන්න ඕනේ මේක හරියට මේ අත්තයි කියලා පෙර පරාමාසෝදේ ලාභයි කියලා ගන්නෙ නැහැ කියන එක. අත්තා කියලා පෙර පරාමාසෝදේ කියලා කියන්නේ ඕක තමයි අර ඔරලෝසුවේ කතාවෙන්. ඔරලෝසුවක් ඕගොල්ලෝ තෑගි දෙනවා නම් ඔන්න ඔරලෝසුව ඔතනවා ටිෂු කොළ වලින්. ඔතලා ඉවරලා ඒක දානවා අර වෙල්වට දිග ඇල්ලලා තියෙන පෙට්ටියක් ඇතුළට දානවා. දාලා ඉවරලා පෙට්ටිය වහලා පෙට්ටියත් ඔතනවා. පෙට්ටියත් ඔතලා දැන් ඊට පස්සේ දැන් අර මනුස්සයාට ඕක දෙනවා සම්පූර්ණයෙන් ඔතලා. ඒ මනුස්සයා දන්නේ නැහැ මේකේ මොකද්ද දීලා තියෙන්නේ කියලා. දැන් ඕගොල්ලෝ කල්පනා කරන්නේ මෙහෙමයි. දැන් තව එක්කෙනෙක් නිකන් ඔරලෝසුවක් කඩෙන් අරගෙන නිකන් මෙහෙම දෙනවා. තමන් එක දිහා තමන් හොඳට අල්ලගෙන තියෙනවා. මන්නම් අහුව නෙමෙයි යෝග දුන්නේ. මන් දුන්නේ මේක හොඳට ඔතලා. අර මනුස්සයට හොයා ගන්න බැරි වෙන ඔතලා. දැන් පේනවා ඕගොල්ලෝ ඒකට එහෙනම් ඔතපු ටිෂු කොළ ටිකට අගයක් දීලා තියෙනවා. ඔතපු ටිෂු කොළ ටිකටයි ප්ලාස්ටික් ඒ පෙට්ටියටයි අරවටයි මේවටයි ඔක්කොම ඇදලා තියෙනවා. ඒ කියන්නේ ඔතන ලද පාර්සලේ තියෙන කඩදාසි. දැන් රූපය ගැන කතා කරන්නේ නැහැ නේ මේ වෙලාව වෙනකොට. එයා රූපය අල්ලලා පැත්තකට දාලා හැබැයි මං හිතුවා ඔතල තමයි දුන්නේ. නාන් මේ කතාව ඒ කියන්නේ මම අතීතයේ මේ රූපෙට මේ තරම් අගයක් දීලා තියෙනවා. අන්න ඒක. ඒකනේ මම ඔතල දුන්නේ. අන්න ඒ කතාව තමයි ඔය ඉතු වෙලා තියෙන්නේ. වෙනවා මේ අනුසය කියන එක එන්න එන්න එකතු වෙලා ඇවිල්ලා තියෙනවා අරකට එක්ක. ඉතින් මේ අවස්ථාවේදී ඔය අටවෙනි රවුමි පළවෙනි එක වෙන්නේ නැහැ කියන එක තමයි මේ පෙන්නන්නේ. එතකොට මේක කෙටියෙන් ඔක්කොම සමරයිස් කරලා පෙන්වන්න පුළුවන් මේ එක ඩයග්‍රෑම් එකකින්. මේ ඩයග්‍රෑම් එකේ පෙන්වනවා මිනිස්සෙක් ඉන්නවා කියලා. ඒ මිනිස්සයාගේ ඔළුව තමයි මේ ඇඳලා තියෙන්නේ. 11 වෙනි රවුම් ස්ලයිඩ් එකේ පේනවා ඔන්න මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයාගේ බෙල්ල මෙතන නේද? උරීස තමයි මේ පැත්තේ වේදනාව. එයා මේ ඉන්නේ මේ කඩදාසි මේ පොළේ දිහා බලාගෙන ඉන්නේ. නහය කොළේ ගෑවිමින් මෙයා ඉන්නේ. එතකොට මේ වම් බාහුව එයාගේ තියෙනවා ගිද්දි ලෝභය දක්වා. ඊට පස්සේ වම් අත කබලින්කාර ආහාරයට යොමු වෙලා තියෙනවා. එයාගේ දකුණු බාහුව, ඒ කියන්නේ මෙතන මේ පරාමාස කාය ග්‍රන්ථිය කියලා කියන්නේ එයාගේ බඩ. එතකොට එතනින් පල්ලෙහා උගලන්ට පේනවා මේ කකුල් දෙකක් තියෙනවා. වම් කකුලයි දකුණු කකුලයි. එතකොට දකුණු අත කියන එක ගත්තාම එයාගේ අත මෙහෙම නමලා තියෙන්නේ. මේක බඩට හේතු කරලා බාහුව වම් අතේ මේකේ අර අත්තා ඉඳන් නිත්‍යට යන ජැක් එකක් ගහලා එයා ඉන්නේ. ඉතින් මේ අර දොරපොල්ලයි කිව්වේ. අන්න ඒ දොරපොල් එක ඇල්ලලා තමයි මේ තියෙන්නේ. මේ පල්ලෙහෙන් ගත්තාම මේ දොරපොල් එක ඇල්ලලා තමයි මේ තියෙන්නේ. එතකොට දැන් මේක කරන්නේ මොකද්ද? මේ අවිද්‍යාව කියන එක එක කකුලක්, මානිය කියන තව කකුලක්. මෙයාගේ අපි මේ කෑල්ල කපාගෙන යන්න පුළුවන්. මෙන්න මේ වම් අත කපනවා. වම් අත කැපුවායින් පස්සේ ඔන්න සුභ කියන විමුක්තිය කියන එක තියෙනවා. එතකොට මේතෙන්දී අර්ථය වශයෙන් ඔයගලන්ට පේනවා අර 2B ඩයග්‍රෑම් එකේ නම් සුභයට නිත්‍යයි කියලා එකතු කරන්නේ නැහැ. අන්න ඒ தත්ත්වයට ගියොත් එහෙම ඔයගලන්ට දැනෙනවා මේ මූණි මේ වම් අත පැත්ත බොහොම සැපයි කියලා. මේ පැත්ත හරි සැපක් දැනෙනවා වම් අත පැත්තේ අවස්ථාව වෙනකොට. ඊළඟට ඔය ආකාසඤ්ඤායතනිය කියන එක ඔය මේ බාහුව කියන එක කපනවා. මේක කැපුවෙන් පස්සේ පුද්ගලට ආකාසඤ්ඤායතනට යන්න පුළුවන් වම් බාහුව කැපීම. ඊර්ෂාව කියන එක පහ කරනවා කියන එක තියෙනවද? ඒ කියන්නේ 6 වෙනි රවුමේ 3 වෙනි ස්ටෙප් එක අර සුඛය ලාභය වශයෙන් ගන්නෙ නෑ මේ අවස්ථාවෙන්කොට. ඉතින් මේක වෙන්නේ අර සුඛයට අත්තා කියලා එකතු කරලානේ. සුඛයට අත්තා කියලා එකතු කිරීමක් කරන්නේ නේ. එතකොට ওই මිද්දේ කියන එකත් ඇත්තෙම තියෙනවනේ හරියට මෙතන මේ මැද්දේ මේ බෙල්ල බෙල්ල තියෙන තැන තමයි මිද්දේ කියන එක තියෙන්නේ. ඊළඟට මෙතෙන්දී අපි දකුණු අත මෙන්න මේක කැපුවොතින් ඔන්න විඥානං ඡායතනෙ කියන එක පේනවා. පේනවාද? ඒකේ මක්කේ කියන එක ඒකේ තමයි තියෙන්නේ. අන්න ඒක කැපුවාම විඥානං ඡායතනෙ කියන එක සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආකාසඤ්ඤායතනිය නිසා ඇතුණු තමා යන දෘෂ්ටිය. ආකාසඤ්ඤායතන නිසා මම ඉන්නවා කියන කතාවක් කෙනෙකුට ඇති වෙලා තියෙනවා. අන්නේ දිට්ඨිය ඒක ලාභය කියලා ගන්නෙ නැත්තම් මේ විඥානං ඡායතනෙ කියන එකට එනවා. එතෙන්දී අපි කිව්වා ඔය හත්වෙනි රවුම පළවෙනි ස්ටෙප් එකට යන්නේ නැහැයි කියන එක කිව්වා. ඊළඟට ආපහු මෙතන මේ නීම් බාහුව. ඒ කියන්නේ අර ඇඟට බස්සලා තිබුණා වූ බාහුව කියන එක. ඒක කපනවා කියන එකයි ඒ තියෙන්නේ. ඒක තමයි ආකින්චන් ආයතනෙට යන්න තියෙන එක. ඒ කියන්නේ අත්තා කියලා යම් කිසි දෙයක් මට පෙර පරාමාස වෙලා තියෙනවද? අන්න ඒදී ලාභයි කියලා මම කියන්නේ නැහැ. අතීතයේ මං යමක් අරගෙන තියෙනවද? ඒක ලාභයි කියලා මම කියන්නේ නැහැ කියන එක තියෙනවා. ඉතින් අර ඔයගලන්ට මතකයි ආනින්ජ සප්පාය සූත්‍රයේ අපි කිව්වා මේ වේදනාවන් දෙකක් දිනන්න බැරියයි කියලා. කම්පිටිෂන් එකක් ගැන කතා කර සාරාංශෙදි කිව්වනේ මේ වේදනාවත් එක්ක ගලපලා දිනන්න බැරි නම් ඊට වඩා හොඳයි මේ වේදනාව සම්පූර්ණයෙන් නැති වෙලා යනවා නම් ඒකේ නිරෝධයට මම කැමති වුණා. ඉතින් අන්න ඒකත් ඔතන පේනවා. ඒත් එහෙම ඒ වේදනාව සඳහා මගේ කියලා වේදනාව මගේ කියලා ඇති වෙන මක්කය. වේදනාව මගේ කියලා ගත්තනම් මක්කයක් තියෙනවා එතන. අන්නේ මක්කය කියන එක පහ කරනවා. ආකින්චන් ආයතනෙ මේ විදිහට වෙන්න පුළුවන් කියන එක තියෙනවා. දැන් එතකොට මේ මෙත්තාව කියන එක බැලුවාම අපිට පේනවා හරියට මේ මෙත්තාව පවත්වන පුද්ගලයා අන් අයට මෙත්තාව පතුරනවා වගේ අන් අයගේ ওই ආකාසඤ්ඤායතනෙ ගැන මම මේ පෙන්නන්නේ අන් අයගේ සැපතට අපි ඊර්ෂ්‍යාව කියන එක නොකරන්න ඕන. අන්නේ ඊර්ෂ්‍යාව කරන්නේ නැත්තම් අපි ඒ කරුණාව කියන එක අපි මේ පතුරනවා කියන එක තියෙනවා. ඒක තමයි අර ආකාසඤ්ඤායතනෙට වෙනවා කියන එක තියෙන්නේ. දැන් අපි කිව්වා අර රස්සාවක් දෙකකට දෙන්නේ ඇප්ලයි කරා එක්කෙනෙකුට හම්බ වුණේ නැහැ. අනිත් එක්කෙනාට ඒකට ඊර්ෂ්‍යාවක් තියෙනවා. ඉතින් ඇත්තම කියනවා නම් හම්බෙච්ච එක්කිනාට තියෙන දුකක්. මම පහට ගෙදර යනවා නම් අර මනුස්සයා හතට ගෙදර යනවා කියන එක තමයි කල්පනා කරන්නේ. යා වීකෙන්ඩ් එකෙත් සමහරට වැඩට එන්නවා වෙන්න පුළුවන්. ඒතර තමන් කල්පනා කරන්න ඕනේ අරයට දුකක් ඇති වෙලා තියෙන. මොකද මේ මනුස්සයා කන්නේ බත් ටික මාත් කන්නේ බත් ටික. තේරුණාද? දෙන්නම එකම කෑමනේ කන්නේ. එතකොට මම බත් ටික මට දැන් හයමාට හයට කන්න පුළුවන්. අර මනුස්සයාට දැන් හත විතර නිකන් යාට ඉන්න වෙනවා. එයා සැපයි කියලා හිතාගත්තට එයාට දුකක් තමයි එතන තියෙන්නේ. එතකොට මේ අපි ඊර්ෂ්‍යා කරනවා කියන්නේ අනුන්ගේ සැපතට තමයි ඊර්ෂ්‍යාව කියන එක කරන්නේ. අපි හිතනවා මේ අනුන් සැපක් විඳිනවා කියලා. දැන් මම අපි කලින් පෙන්නවානේ මේ රජුරෝවත් සැපක් විඳින්නේ නැහැ. එයාත් ඉන්නේ හරි බයක දුකකින් ඉන්න මිනිස්සේ. ඉතින් බට්ටික කන කොටත් රජුරන්ට හිතනවා ඇති කවුරු හරි වෙඩි තියයිද ජනෙලෙන් හරි වෙඩි තියයිද කියලා නේද? ඔන්න ඔය තත්ත්වෙනේ තියෙන්නේ. වහදාලා දෙයිද? රජුරෝන්ට වහදාලා දෙනවනේ. මරන්නේ කියලා. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඇත්තම කියනවනම මනුස්සයන්ට ඇති වෙලා තියෙන දුකක්. ඉතින් අපි මේ ඊර්ෂ්‍යා කරන්නේ අනුන්ගේ දුකට. සපතටයි තමයි ඊර්ෂ්‍යා කරනවා කියලා හිතන්නේ. ප්‍රඥාවෙන් උතුව බැලුවාම පේනවා මේ මනුස්සයාට ඇති වෙලා තියෙන දුකකට තමයි ඊර්ෂ්‍යා කරන්නේ. එතකොට ওই කරුණා පතර වීම කියන එක බැලුවොතින් දැන් පන්සලක අපි හිතමු කුණු ඇවිල්ලා තියෙනවා. වැස්සට කුණු වතුර ඇවිල්ලා හරි එහෙම නැත්නම් කුස්සියේ හරියට ජරා වෙලා කුණු ඇවිල්ලා තියෙනවා. එපාර කෙනෙක් ගිහිල්ලා ඕක සුද්ධ කරලා දානවා. සුද්ධ කරලා දැම්මම තව කට්ටියක් පස්සේ එනවා. ඇවිල්ලා බලලා අනේ අද නම් පන්සල හරිය හොඳට තිනවා කියලා බොහොම සන්තෝෂ වෙනවා. එතකොට කවුරු හරි ඊර්ෂ්‍යා කරන්නේ නැත්නම් ඒගොල්ලෝ අද මේ ගඳ ගහන්නේ නැතෝ ඉන්නේ මම කරපු වැඩේ නිසා කියලා ගන්නෙ නැත්නම් ඒකට ඊර්ෂ්‍යා කරන්නේ නැත්නම් ඒගොල්ලෝ පෙලක් අය කියනවනේ ඒක කෙලින් ඕගොල්ලෝ අද ඔහොම ඉන්නේ මං හින්දායි කියලා නේද? එතකොට එහෙම ඊර්ෂ්‍යා කරන්නේ නැත්නම් අන්න එතෙන්දි කරුණාව කියන එක තියෙනවා. ඊළඟට ওই මුදිතාව කියන එකේ තියෙන්නේ මොකද්ද? අර පෙලක් අය ක්ලේම් කරනවා. දැන් අනේ කවුද දන්නේ මේක කරේ කියලා අහනවා නම් අහනකොට ක්ලේම් කරනවා මං තමයි කළේ කියලා. මුදිතාවේදී තියෙන්නේ මම ක්ලේම් කරන්න යන්නේ නැහැ මේක ගැන. උපේක්ඛා භාවනාවේදී හරියට අපි දැනගන්නවා දැන් අද මං අතු ගෑව තමයි මේක නිසා කුණු ටික ගියා. හෙට හැබැයි ආපහු වැස්සාම හරි අර වෙන මිනිස්සු කරන වැඩ නිසා හරි මේකට ආපහු කුණු වෙනවා. එතකොට මම වෙන එකේ මම දන්නවා මේකේ අනිත්‍යභාවය මේක පවතිනා වූ දෙයක් නෙමෙයි. අද මේක සුද්ධ කළා හෙටත් ඕකම වෙනවා කියන එක ඒක උපේක්ඛාවේ කියන එකේ තියෙනවා කියන අර්ථය තියෙනවා. එතකොට අපිට ඔය ආකින්චන් ආයතනෙ පෙන්නනවා. ඉතින් සංඥාව අපි ලාභයක් කියලා ගන්නෙ නැත්තම් ඉතින් ඔබ වෙනවා කියන්නේ. එතකොට මේක තමයි අපිට මේ ධර්මයේ වශයෙන් තියෙන්නේ. එතකොට අපි දැන් භාවනා කරන්නේ කොහොමද කියන එකයි බලන්න තියෙන්නේ. ඒ භාවනා කරන්න අපි භාවනාව මේක පහසුයි. ධර්මකාරණා නම් ගොඩක් ඉගෙන ගත්තා. මේ බොජ්ජංගය කියන එක, ඒ කියන්නේ පංච නීවරණයන් ඇති වෙන හැටි ඒ කියන එක භාවිතා කළා. ඊට පස්සේ බොජ්ජංගය භාවිතා කළා. ඒකේ මේ මෙත්තාවත් එක්ක බොජ්ජංගය භාවිතා කිරීම කියන එක ඉගෙන ගත්තා. දැන් මෙතන අපි කරනවා ඔය භාවනාව සඳහා අපි ඔය 7 වෙනි ස්ලයිඩ් එක තමයි භාවිතා කරන්නේ. ඒ 7යි 8යි කියන එක භාවිතා වෙනවා. 7 වෙනි ස්ලයිඩ් එකේදී ඔයගලන්ට පේනවා අර කබලින්කාර ආහාරයේ එක, ඊළඟට 2 අත්තා ඉදන් නිත්‍යට යනවා කියන එක, 3 ජාති ඉදන් ජරාවට යනවා කියන එක අපි ඉගෙන ගත්තා. එතකොට මෙන්න මේ පළවෙනි ලයින් එක තමයි අපි අල්ලගන්නේ. මොකද්ද පළවෙනි ලයින් එකේ තියෙන්නේ? පටික්කුලයි කියලා කබලින්කාර ආහාරය. මේක සම්පූර්ණයෙන් ගන්නවත් නෙමෙයි, මේකේ කොටසක්. අපි සුභ කියන විමුක්තියටයි මේ යන්න උත්සාහ කරනවා කියන එක තියෙන්නේ. එතකොට අපි දන්නවා මේ සති සම්බොජ්ජංගය කියන එක කෙනෙක් මේ භාවිතා කරනවා නම් මේ සති සම්බොජ්ජංගේ අපි දන්නවා ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අස්තංගමෝ කියලා ගන්න. එතකොට මෙන්න මේ අවස්ථාවේදී අපි දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව කියන එක සිහි කරනවා. සති සම්බොජ්ජංගේ මොකද්ද සිහි කරන්නේ? දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව තමන්ගේ සිහියට ගන්නවා. එතකොට දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාවේ මොකද්ද තියෙන්නේ? අපි දන්නවා අර ආහාරයේ පටික්කුලතා සංඥාව කියන එක තියෙනවා නේද? එතකොට කබලින්කාර ආහාරයේ පටික්කුල සංඥාව. ඒක නේද මේ මුලින්ම ලියලා තියෙන්නේ? පටික්කුලයි කබලින්කාර ආහාරය. ආහාරයේ පටික්කුලතා සංඥාව. එතකොට අපි දන්නවා මේ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාවේ තියෙනවා මේ විරිය කියන එකක් පස්වෙනි කාරණේට අවිලා තිනවා විරිය කියන එක නේද? ඒ විරිය කියන එක අපි භාවිතා කරනවා. ඒක නිසා අපි දන්නවා ඒකේ දුක්ඛය කියන එක දකින්නවා කියලා. මතකනේ ප්‍රතිපදාව. ආහාරයේ ප්‍රතිපදාවට දිනෝ ආහාරයේ පටික්කුලතා සංඥාව දෙතිස් ගුණ පේ කියන එක. සබ්බ ලෝකේ අනිබ්‍රත සංඥාව, සබ්බ සංඛාරේ අනිච්ච සංඥාව, මරණ සංඥාව. මේක භාවිතා කළාම යට ආව ප්‍රථම ධානය කියන එක. ඒ ප්‍රථම ධානය කියන එක ඇවිල්ලා එතනින් ප්‍රථම ධානයේ ඒ පුද්ගලයාට සතිපට්ඨානය කියන එක ඇති වෙනවා. එතකොට පළවෙනි සතිපට්ඨානේ කායානුපස්සනාව. මේ කායානුපස්සනාවෙන් එයා ආව දිබ්බ විහාරේ. ප්‍රථම ධානය, ဒုတိය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය අඩු ගන්න ප්‍රථම ධානයවත් තියෙනවා. ඒකෙන් පස්සේ එයාට ආව විරියක්. මේ ගොම්බෙට්ටෙන් අයින් වෙලා ඉන්න මතකනේ විරියක් ආවයි කියලා පණුව හැටියට ඉන්නවා කියලා දැකලා. ඒ පාර එයා දැක්ක මේකේ තියෙන දුක්ඛයි කියන එක. ඒ දුක්ඛයි කියන එක දැකලා ඒ පාර දුක්ඛ නිරෝධය කියන එක, ඒ කියන්නේ අර මුසාවන් මෝස ධර්මයන් කියලා. ඒක කල්පනා කළා එයා ඒ නිවන සඳහා යාට ඡන්ද සමාධිය කියන එක ඇති වුණා කියන එක දන්නවා. එතකොට මෙන්න මේ විදිහට ඒ සතිය මෙනේ සතිය භාවිතා කරනවා. එහෙනම් ප්‍රතිපදාවට තමයි මේක සතිය කියන එක තියෙන්නේ. මේ ප්‍රතිපදාවට සතිය ගත්තාම ඔතෙන්දී ඕගලන්ට පේනවා කෙලිම පළවෙනි එකට සති සම්බොජ්ජංගය කියන එක තියෙනවා. සති සම්බොජ්ජංගය. දෙවෙනි කාණ්ඩ ධම්මවිචයේ තියෙනවා. මොකද ඉති රූපං ඉති රූපස් සම්බුදයෝ කියලා කිව්වහම මේක ඇති වෙන්නේ මේමයි කියලා ගත්තනම් එතන තියෙනවා ධම්මවිචය කියන එක. ඊළඟට මේ ප්‍රතිපදාවෙම තියෙනවා විරිය කියන එක. තුන්වෙනි කාරණේට ඒක ඇවිල්ලා තියෙනවා. ඊළඟට හතරවෙනි කාරණේට ප්‍රීති සම්බොජ්ජංගේ දිනවා. අර ධානී ප්‍රීති කියන එක තියෙනවා. එතකොට මේ බොජ්ජංග කොටස් ටික මේකේ ඇතුලේ මේක තියෙනවා. එතකොට දැන් මේක නිවන සඳහා මෙයාගේ ඡන්ද සමාධියක් ඇති වෙලා තියෙන. මේ පාර මේ ඉන්න මේ ඩයග්‍රෑම් එකත් එක්ක කල්පනා කරමු. 1 2 3 මෙතෙන්දි පේනවා මට ජාති ඉඳන් ජරාවට යනවා නම් එහෙමනම් මං ව්‍යාධ වෙනවා, මරණිය ඇති වෙනවා. මේ මරණිය ඇති වෙනවා නම් මෙයා කල්පනා කරනවා එහෙනම් නිත්‍යභාවයක් කොයින්ද? සත්‍ය වශයෙන් නිත්‍යභාවයක් මේකේ නැtei කියන එක යට හේතු ගැනින්න ඕන. අන්න ඒ වෙලාවේදී එකපාරටම පේනවා නිත්‍යභාවයක් නැත්තම් ඉතින් අත්තා ඉඳන් නිත්‍යයට ජැක් එකක් ගහලා තිනවා නිත්‍යයි කියන කතාව. දැන් නිත්‍ය කතාව නැති වෙච්ච ගමන් මේක වැටෙනවා, අත්ත වැටෙනවා. අත්ත වැටුනාම කල්පනා කරනවා මේ චේතනාවේ මේ අත්ත කතාව කියන එක මේක තනි කර හැදිලා තින්නේ මේ පළවෙනි රූපය නිසා. රූපය කියන එක ਵਿਚාරනවා. මේක තමයි බ්ලේම් ගේම් එකේ අන්තිමට ආවේ රූපයට. අන්න ඒ தත්ත්වයට තමන්ගේ මනස එනවා. ඒ මනස ආවට පස්සේ ඒ අපි මේ ඊළඟ ස්ලයිඩ් එක තියෙනවානේ, අටවෙනි ස්ලයිඩ් එක. අටවෙනි ස්ලයිඩ් එකේ පෙන්වනවානේ මේ එයා මෙත්තාව පතුරනවා. ඔය කියන කාරණා මත සහිතව සබ්බේ සත්තා අවිරණෝන්ති කේමිනෝන්ති සුබිනෝන්ති සතින් උපට්ඨ වේති සති සම්බොජ්ජංගා පරිභාවිතා හොති මෙච්ඡා චේතෝ මුක්ති. ඒ කියන්නේ අපි දස කුසලයේ, දස කුසලයේ සඳහා සතිය, ඒක සඳහා විරිය, ප්‍රඥාවෙන් මේක භාවිතා කළ යුතුයි කියලා දැනගෙන කරනවා. අර එහෙම නැත්තම් මම දැවෙනවා. ඒ කියන්නේ මම අඩුම තරමේ ධානයකටවත් ගිහිල්ලා හිටියේ නැත්තම් මව දැවෙනව පිච්චෙනවා කියන එක මම තේරුම් ගන්නවා. එතකොට දුත්තුල්ල භාවයේ හරියටම මෙන්න මේ පොයින්ට් එකට ආනකොටම තමයි යෝග ඔයගලන්ට විමුක්තිය කියන එක ඇති වෙන්නේ. සුබ කියන විමුක්තිය ඇති වෙන්නේ ඔන්න දුත්තුල්ල භාවයේ අයින් කරනකොටම ඔන්න හරියටම නල්ලෙන් දැනෙනවා. ඒ සැපක් අර එහෙම හිතාගෙන යන්න එපා. මෙතෙන්දි මේක ඇති වෙයි කියලා. එහෙම නැතුව භාවනා කරගෙන යනකොට ওই පොයින්ට් එකේදී තමයි හරියටම ඔබ ඇති වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි පාරට මේ පුද්ගලයාට තේරෙන්නේ නැහැ මට කොතෙන්ද ඇතුණේ කියලා. මොකද යාගේ මනස හෙවි මේ ධර්මය ගැන. ඉතින් ඔබ කීප වාරක් කරායින් පස්සේ Tamanට තේරෙනවා හරියටම මෙන්න මෙතින් තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් චිත්තේතන සමාදාහන් වෙනවා. චිත්ත සමාධිය ඇති. ඉතින් ඥානේ ක්ලේශයන් අපි විමසලා බලනවා නේද? පත්‍යාවේක්ෂ කරලා බලනවා. අන්න ඒ වෙනකොට ඔයගලන්ට මතක් වෙන්න ඕනේ දැන් අර මේ මෙත්තාවෙන් අප්‍රමාණයට යනකොට අපි පින්නෝනේ දිට්ඨින් චානුකම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා කතාවක් කිව්වා නේද? එතකොට සීලවා කිව්වහම තනිකර මේ දස කුසලයේ කියන එක අපි එතන භාවිතා කළා. එතකොට මේක තමයි භාවනාව. ඉතින් භාවනාව නම් පහසුයි. භාවනාවට තියෙන්නේ අර හත්වෙනි ස්ලයිඩ් එකේ අපි භාවිතා කරා ධර්මයේ පටික්කුලයි කියන එක කබලින්කාර ආහාරය. එතකොට අපි පටන් ගන්නවා දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව. අපේ සතියට තියෙන්නේ ඔන්න මේ මුළු දන්දා විඤ්ඤාවම. ඉතින් එහෙමනම් හැබැයි දන්දා විඤ්ඤාව මතක තියෙන්න ඕන. දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාවේ කාරණා ටික ගැටුමක් නැතුව මෙන්න මේවා තමයි කාරණා කියලා බැලුවහම තමන්ට පේනවා. ඔව් මේකේ තියෙනවානේ සතිය කැලි ටික තියෙනවා. සතිය කියන එකේ සඳහන් කරනම තියෙනවා ප්‍රීතිය තියෙනවා, විරිය තියෙනවා. ඉතින් මේ විදිහට තමන්ට මේ කාරණා ටික පෙනීගෙන යන්න ඕන. ධම්මවිචය තියෙනවා කියන්නේ. ඉතින් ඒකත් එක්ක මෙන්න මේ කාරණා තුන බැලුවා නම් මෙතන මුළු සතර සතිපට්ඨානියම මේක ඇති වෙනවා. ඉතින් ඒක මෙනෙහි කරලා බැලුවා තේත් වටිනවා. සතර සතිපට්ඨානිය කියන්නේ. එතකොට අර විදිහට මෙත්තාව පතුරන්න. මේ කාරණා හතත් එක්ක. ඒකෙන් අර සුභ කියන මුදේ. ඉතින් පෙලක් අය මේක පහසුයි කියලා මෙන්න මේ අවසාන එකක් කරන අයත් තියෙනවා. කපාගෙන යනවා. මෙතනින් කපනවා, අත කපනවා, මේක කපනවා. මේ විදිහට කපාගෙන ගිහින් ඉතින් ඒවයින් ඒත් යන්න පුළුවන්. අර විදිහට එතකොට සුභ කියන විමුක්තිය. ඉතින් පළවෙනි එකෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කපාගෙන ගිහිල්ලා මේක මතක තියාගන්න ලේසියි. ඒ කාරණා ඒකින්ද පෙලක් අය ඔබ කට් කරගෙන ගිහිල්ලා ඒකේ සනසීමක් කියන එක කළා බා ගන්න. එතකොට ඒක තමයි එහෙනම් අපිට කරන්න තියෙන භාවනාව.